हमोटम जेरवान सरनाई अद दिदास विस्से सेप्टेम्बर मासे पश्चिमी सिनसुरादा लंकावे विलायन तुनाई तीर्थ पटन के ने धर्म साक्षात्कार टाइम ही हमोम एक पीसी टीन ने अदत में ही फैमिली सिट नापु के कल्याण मित्र महाचार्य रावी कोगर के महाताव सामंत्र सिद्धल धर्म प्रचार काय तने बिनवेन हा में ही रसी सिट ने सीधे दिनाम बिनवेन इताम दारुवेन पिलिगानो दर महात्म्या ने नी अप बिनवेन अदत नियमित तथागत देशनावेन विदा देशना कर ए अनु धर्म साक्षात्कार में ये वन में මේ හැම දිනා වෙනින්ම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හැම දිනාටම. අපි මම හිතන්නේ සාකච්ඡා කරගෙන ආවා මේ පංච උපාදානස්කන්ධය කොහොමද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ? ඒ කියන්නේ රූප වේදනා සංඤා සංකාර විඥාන කියන එක පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඊළඟට අපි ඒවා ගැන හිතාගෙන ඉන්නේ කොහොමද? ඒකට බුදු කෙනෙක් වෙන්න ඒ අදහසයි අපි ඉන්න අදහසයි වෙනස ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ රූපය කියනකොට අපට හම්බ වෙන රූපයයි බුදු කෙනෙක් ඒ ගැන දේශනා කරන දේ. තේතෙන්දි පැහැදිලි වෙනවා අපි රූපය ගැන දන්නේ නැහැ. ඒ කියන්නේ දන්නේ නැහැ කියන්නේ රූපය පිරිසිඳ දැකලා නැහැ. එතකොට ඊ රූපේ ඇත්ත ඇති නැත්නම් යථාභූත ස්වභාවය අපේ දන්නේ නැහැ. කොහොමද අපි දන්නේ නැහැ කියලා දන්නේ? බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා රූපය පිරිසිඳ දකින්න නැත්නම් රූපයේ යථාභූත ස්වභාවය අවබෝධ කරගන්න. ඒ සඳහා ඇයි අවබෝධ කරගන්න කියන්නේ? මේ සත්‍යයා රූපය පිරිසිඳ දැකලා නැහැ, රූපය ගැන දන්නේ නැහැ. ඉතින් අපි දන්නේ නැහැ කිව්වට අපිට කවුරු හරි අපි දන්නේ නැහැ කිව්වම අපි කැමති නැහැ. අපි දන්නවා කියනවා නම් හරි කැමති. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ සසරේ යන සත්වය. මේ රූපය ගැන දන්නේ නැහැ. මම රූපය කියලා අපිට හිතන එකක්වත් ඒකේ යථාභූත ස්වභාවය දන්නේ නැහැ අපි. රූපයේ යථාභූත ස්වභාවය දන්නේ නැහැ කියන්නේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. එක පැත්තකින් කියනවා මේ සත්වයා දුක දැකලා නැහැ. ඒක පංච උපාදානස්කන්ධය කියන්නේ දුකයි කියලා පෙන්වනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒකට රූපය කියන එක පිරිසිඳ දැක්කනම් එතනම දුක වැටහෙනවා. දැන් අපේ රූපය දුකයි කියලා කියනවා කිව්වට ඇත්තටම ඒක අවබෝධකින්ද කියන්නේ? ඒ දැකලාද? ඇස දැන් ඇහුවොත් ඇයි රූපය දුකයි කියන්නේ කියලා දෙන උත්තරේ මොකක්ද? දැන් රූපය දුකයි කියන්න නම් රූපය ඕන රූපයකට උදාහරණයක් කරන් බලන්නම. මේ රූපය අපිට රූප හම්බ වෙනවනේ. ඒ රූපය දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ කියන්නේ අපිට රූපයක් හම්බ වුණා කියන්නේ රූප උපාදානස්කන්ධයමයි. අපිට ඒ රූපය දුකයි කියලා තේරුම් ගන්න පුළුවන්. නෑ තෙන්දි. ඔබ නිකන් සාමාන්‍යයෙන් බලනකොට තමන්ට හම්බ වෙන රූප ඒක දුකයිද කියන ප්‍රශ්නේ අහුවොත් මොකද්ද දෙන උත්තරේ? ඉතින් මෙතෙන්දී හිතලා බැලුවොත් කියයි එක්ක කියන්නේ මේ රූපෙට මේවා වෙන හින්දා දුකයි කියලා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ශරීර රූපය ශරීරයේ දුක ඇයි කියලා ඇහුවොත් කියයි උදාහරණයක් ගත්තොත් ශරීරයට ලෙඩ වෙන හින්දා දුකයි. හැබැයි දැන් කිව්වේ මේ ශරීර රූපේ දුකයි කියලාද රූපෙට මේ දේ වුණොත් දුකයි කියලා? ඒකට අපි කියලා තියෙන්නේ මේ රූපෙට මේ දේ වුණත් දුකයි. ඒ කියන්නේ දැන් දුකක් ගැන නෙමෙයි අනාගත දුකක් ගැන කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක පැත්තකින් කිව්වේ මේ අනාගතේ ගැන බලන්න කියලාද දුක අවබෝධ කරගන්න. නැත්නම් මේ පච්චුප්පන්න රූපය ඉඳ බලන්න කියලා. කඥනීය සූත්‍රයේදී අපිට හම්බ වුණා ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ පච්චුප්පන්න රූපයේහි කලකිරීම, ඒ කියන්නේ නිබ්බිදාව, නොයල්ම, කියන විරාගය, ඊළඟට නිරෝධය කෙනෙක් පටිපන්න කෙනෙක්. නිබ්බිදා, විරාග, නිරෝධ කියන එක කලකිරිලා නොයලිලා එකේ නිරෝධයේ පිණිස ප්‍රතිපන්න කියලා. දැන් එහෙම වෙන්න රූපේ කලකිරෙන නම් රූපේ අනාගතයේ සිද්ධ වෙන එකක්ද දකින්න ඕනේ? ඒ පච්චුප්පන්න වීනන ඒ සූත්‍රයෙන් හොඳට පෙන්නවා මේ රූපේ මේ දැන් අපිව පෙළනවා නැත්තම් කා දමනවා කච්චෙන්. ඒ නිසයි අතීතේ පෙළලා එහෙම නැත්තම් දුකක් වෙලා තියෙන්නේ, නැත්තම් අනාගතේ දුකක් වෙන්නේ. එහෙම නැතුව අනාගතේ දුකක් හින්දා දැන් පෙළෙනවා කියන කතාවක් නෙමෙයි. මේ දැන් රූපේ හම්බ වෙනවා නම් මේ දැන් පෙළෙනවා නැත්තම් දුක කියන එක තේරුම් ගන්න වෙනවා. මේකෙත් ඒක එක පැත්තක්. රූපේ දුකයි කියවොත් ඒක කියන්නේ අනාගතේ න දුකක් හින්දා දුකයි කියලා. එතන තේරුම් ගන්න මේ රූපේ දුක නෙමෙයි අනාගතේ සිද්ධ වෙන එකක් කියලා. ඒක පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක අවබෝධ වෙලා නැහැ. රූපස්කන්ධය දුකයි කිව්වට ඒක අවබෝධ වෙලා නැහැ. ඇයි අවබෝධ වෙලා නැත්තේ? රූපේ පිරිසිඳ දැකලා නැහැ. අපිට හිතෙන්නේ ඒකේ රූපය අනිත්‍ය හින්දා දුකයි කියන ප්‍රශ්නේ ඒ පැත්තෙන් බැලුව මොකක්ද දැන් අනිත්‍ය කියන්නේ? ওই රූපෙට මොනවා හරි වෙන හින්දායි දුක. නැතුව රූපය ලැබීම දුකක් වෙලා නැහැ. ඒ රූපේ ලැබීම, රූපේ පහළවීම, ජාතිය කියන එක. ජාතිය දුකක් වෙලා නැහැ. ජාතිය දුකයි කියන්නේ ඇයි කියලා හිතුවොත් අර ඉපදුනාට පස්සේ සිද්ධ වෙන්නේ මහින්දනි දුක. ඒ ජාතිය දුකයි කියන එක හම්බ වෙලත් නැහැ. ඉතින් මේ වයින් තේරුම් ගන්න ඕන මේ මේ රූපය පිරිසිඳ දැකලා නැහැ. ඒ රූපේ යථාභූත ස්වභාවය අවබෝධ කරලා නැහැ. අනිත් පැත්තෙන් කියනවා මේ දුක පිරිසිඳ දැක්කොත් තවත් මොහොතක්වත් පමා වෙන්නේ නැහැ කියන කතාවක් තියෙනවනේ. ඒ දුකෙන් ගැලවෙන්නේ හිස ගිනි ගත්ත කෙනෙක්ගේ ගිනි නිවන ලෙස උත්සාහ කරනා වගේ පමා වෙන්නේ නැහැ, ප්‍රමාද වෙන්නේ නැහැ කියන ඒ කතාවෙන් සිතන්න පුළුවන්. ඒකට මෙන්න මේ අපි හිතන්නේ අපි රූපය කියන එක හොඳට දන්නවා. ඉතින් හොඳට දන්නවා නම් මොකටද ආයි කායානුපස්සනාවක් වඩන්නේ? රූපේ පිරිසිඳ දකින්න වැඩ පිළිවෙල කායනුපස්සනා සතිපට්ඨාන. ඒකට රූපේ පිරිසිඳ දැකලා නම් ආයි කායනුපස්සනාවක් අවශ්‍ය නැහැ. කායනුපස්සනාව හරියට වැඩුණොත් ඒ ප්‍රඥාව වැඩෙන විදිහට අවබෝධ වෙන්න ඕන. අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. කායක් ඇත කියලා පනෝගෙන මේ ඇසුරු කරලා තියෙන්නේ. එකට සිහිය පිහිටන්න අත්තිකායත්‍රා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. මොකටද මේක කරන්නේ? යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති. මොනවද අනිස්සිතෝච විහෙරති කියන්නේ? දැන් නිස්සිතව ඉන්නවා කියන්නේ ඇසුරු කරමින් ඉන්නවා. අනිස්සිතෝච විහෙරති වෙනකොට ඇසුරු වෙන්නට නිශ්චිතෝච විහෙර තියෙනකොට ඒ කය කියන එක ඇසුරු වෙන්න බෑ. දැන් කායනුපස්සනාව වඩන්න කලින් කය ඇසුරු වෙලා අවබෝධයෙන්කොට ඒකේ යථාභූත ස්වභාවය දකිනකොට ඇසුරු වෙන්න බැරි වෙනවා. ඒක නම් උදාහරණේ දුන්නේ අර වතුරට එබෙන බල්ලට බල්ලෙක් ඇසුරු වෙනවා. වතුරේ බල්ලෙක් ඉන්නවයි කියලා. ඒ මෝඩකම තියෙනකන්නේ රූපේ පිරිසිඳ දැක්කනම් යථාභූත ස්වභාවය අවබෝධ වුණා නම් එදාට ඒ වතුරේ බල්ලේ ඇසුරු වෙන්න බැරි වෙනවා. අනිස්සිතෝච විහෙරති. මොකද ඒක මෝඩකමට ඉපැද්දුවා කියලා තේරුම් ගත්තා නම් ආයි මෝඩකම දැක්කා කියන එකනේ. මෝඩකම නිසායි රූපේ. නැන් එහෙම දැක්කා කියන්නේ ඇත්තටම රූපේ නිරෝධ බව අවබෝධ වෙන්න ඕන. ඒ කියන්නේ මෝඩකම නැත්තම් රූපයක් ගැන කතා කරන්න බෑ. ඔය හත නොගත්තු එකක් නේ. මෝඩකම මත පිහිටෝල තියෙන්නේ කියන අදහස එන්න ඕන. එතකොට දැනට ඇසුරු වෙන ඕනම රූපයක් අඩු ගානේ සිහියනගෙන පිහිටනකොටවත් මේ මෝඩකම නිසයි උපන්නේ කියන අදහස හිතලවත් ගන්න පුළුවන්ද? ඔකේ එන්න ඕනේ ඒක දකින මට්ටමට එන්න. දැන් ඒක හිතලවත් දැකීම කොහොමද තත් ටිකක් මේ හිතලවත් අවබෝධ කරන්න පුළුවන්ද? මොකද මේකේ දහමේ තියෙන්නේ දන්න දකින කෙනෙක් වෙන්න. ඥානං පස්සං යථාභූතං. ඒකට පළවෙනි දේ දැනගන්න ඕන. දැනගන්න ඕන කියන්නේ ඇහෙන්න ඕන. ඇහෙන්න ඕන කියන්නේ බුදු දහම ඇහෙන්න ඕන. බුදු කෙනෙක්ගේ දහම ඇහෙන්න ඕන. බුදු කෙනෙක්ගේ දහම ඇහෙනවා කියනකොටම හිතෙනවා අපි නම් අහලා තියෙනවනේ දහම කියලා. දහම ඇහුණා නම් මොකක්ද අවබෝධ වෙන්න ඕන? අපි දන්නේ නැහැ. බුත්‍රචරණ රහසි කියන දේ අපි දන්න දෙයක් නෙමෙයි. අපි දන්නේ ලෝකෙට අයිති දේ. බුදු කෙනෙක් පෙන්වන්නේ ඊට වඩා ගැඹුරු ලෝකෙට එතර වෙන ලෝකයෙන් එතර වෙන වීම සඳහා දර්ශනය. ඒකට ඒ නොදන්න කම. නොදන්න කම කියනකොට ඒ දහම ඇහෙනවා කියන පැත්ත තියෙනවා. ඒකට නොදන්න දෙයක් මේ බුදු කෙනෙක් පෙන්වලා දීලා තියෙනවා. රූපයේ අතාවුත ස්වභාවය. නැත්තම් රූපයේ දුකයි. එහෙම නැත්තා අපි අර ඉගෙන ගත්තා රූපණයටයි රූපය කියලා තියෙන්නේ. රූපතීතිකෝ වික්කවේ තස්මා රූපන්ති උච්චති. එහෙම කියවුවහම අපි දන්න ස්වභාවයද නොදන්න ස්වභාවයද? ඒ නොදන්න කියලා දකිනවනම් මම දැන් තේරෙනවා මේක දැනගන්න අපිට ප්‍රඥාව වඩන්න වෙනවා. ප්‍රඥාවටයි ඔක අවබෝධ වෙන්නේ. එතකොට ඒ සඳහා වැඩපිළිවෙල මොකද්ද? යෝනිසෝ මනසිකාරය. දැන් සද්ධර්ම ශ්‍රවණයේ වුණොත් යෝනිසෝ මනසිකාරය. සද්ධර්ම ශ්‍රවණයේ උනේ නැත්නම් නොදන්න බව දන්නේ නැහැ. අපි දන්න දෙයින්මයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ කියලා අර තමන්ගේ මතයට ගැලපෙනවා, හිතන විදිහට ගැලපෙනවා. එහෙම දාගත්තහම මේ හොයා ගන්න දෙයක් නැහැ. තේරුම් ගන්න දෙයක් නැහැ. ප්‍රඥාවෙන් දකින්න දෙයක් නැහැ. මම දන්නවා කියන තැන. ඒ කියන්නේ ධර්ම ඇහෙන්නේ නැහැ. ඒත් ධර්ම ඇහුනොත් යෝනිසෝ මනසිකාරි අන්න එයාට මොකද වෙන්නේ? මේ පච්චුප්පන්න රූපේ කලකිරෙනවා. නොඇලෙන්න ඕන. නිබ්බිදාව විරාගින් නිරෝධය පිණිස පිළිපන්න කෙනෙක් වෙනවා. ඒක තමයි ආර්ය ශ්‍රාවකය කියන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකය. ඒ පච්චුප්පන්න රූපේ නිරෝධය පිණිස පිළිපන්න කෙනෙක් වෙනවා. ඒ නිරෝධ වෙලක් නෙමෙයි. කියන්නේ කල යුතු සියල්ල කරලත් නෑ. ඒ කියන්නේ රහත් වෙලත් නෙමෙයි. තාම අවිද්‍යාවේ ඉන්නේ. එනකට දන්නවා කල යුතු දෙයක් තියෙන. අපිට මෙහෙම වුණාට රහතන් වහන්සේට මෙහෙම නෙවෙයි. අපි මඤ්ඤණා කළාට රහතන් වහන්සේට මඤ්ඤණා වෙන්නේ නැහැ. රූපය පිළිබඳව මඤ්ඤණාව. පෘථග්ජනය මඤ්ඤණා කරන රහතන් වහන්සේ මඤ්ඤණා වෙන්නේම නැහැ. නෑ මඤ්ඤති. පෘථග්ජනය මඤ්ඤති. රහතන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේ නෑ මඤ්ඤති. ඒතර මේ ධහම ඇහිලා දැනගත්තු කෙනා ශ්‍රේක පුජ්‍යලයා කියනවා. එයා මා මඤ්ඤති. මේ මඤ්ඤණාවෙන් මෙදෙන්න උත්සාහයක් තියෙනවා. ඒ කියන්නේ මඤ්ඤණාවක් කියලා දන්නවා. දැනගන්න කෙනාට විතරයි ඒ උත්සාහය එන්නේ. නොදන්න කෙනාට එහෙම උත්සාහයක්වත් එන්න බෑ. මේ දහම දන්න දකින්න කෙනාටයි ආශ්‍රයක්ෂය කරන්න පුළුවන්. ඥානතෝහං වික්ඛවේ පස්සතෝ ආස්වානං කයං වදාම් නොඅඥානතෝ නොඅපස්සතෝ කියලා ඒ වාසිගත සූත්‍රයේ වගේ සූත්‍රවල ඒ පෙන්වන කරුණ. දැන් දහම ඇහිලා දැනගත්ත කෙනා, දන්න දකින්න කෙනා එයාට තමයි සම්මාදිට්ඨි. චක්ඛුම් වික්ඛවේ ඥානං පස්සං යථා භූතං සාස්සහෝති සම්මාදිට්ඨි. රූපේ ඥානං පස්සං යථා භූතං සාස්සහෝති සම්මාදිට්ඨි. චක්ඛු විඥානේ ඥානං පස්සං යථා භූතං සාස්සහෝති සම්මාදිට්ඨි. ඒ ඥානං පස්සං යථා භූතං නැත තමයි සම්මාදිට්ඨි. බුදු ප්‍රඥාන වහන්සේ පෙන්නන්නේ මේ සත්‍යය අඥානං අපස්සං යථා භූතං. අහලත් නැහැ, දන්නෙත් නැහැ යථා භූත ස්වභාවය. ඉතින් මෙන්න මේ දේ තේරුම් ගන්න නැතුව මේ සතිපට්ඨානෙ වඩනවා කියලා යමක් කළාට යම්කිසි භාවනාවක් කරනවා කියලා හිතුවට නැත්නම් ඒකේ යෙදුනට ආර්ය මාර්ගය වැඩෙනවා, ආර්ය ශ්‍රාංගික මාර්ගය වැඩෙනවා කියලා කන්නේ. එහෙම නැත්නම් මේ ලෝකෙන් එතර වෙන මාර්ගය සෝවාන් මාර්ගය කියන එක නෙවෙයි. මේක නොදන්න කෙනෙක්, ධහම ඇහිලා දැනගත්තේ නැති කෙනාට වැඩෙන්නේ සෝවාන් මාර්ගය නෙවෙයි. එකයි කියන්නේ මේ මගඵල ලබන්නේ මේ ශාසනයේ කෙනෙක් විතරයි. අන්‍ය ශාසනවල නැහැ කියලා ඒ බුදුරජාණන් වහන්සේ සිංහනාදය කරන්නේ. මෙන්න මේ ටිකත් එක්ක තමයි අපි අර ඒ සතිපට්ඨාන ගැන හොයන්න වෙන්නේ. එන්නේ අපි කරන දේ ඒ බුදු කෙනෙක් පෙන්නපු දේද නැත්නම් ලෝකයාට වැටහෙන පැත්තද කියන තැනින් මේවා තේරුම් ගන්න වෙනවා. ඒකත් එක්ක මේ ධර්ම විමසන්න අපි උත්සාහ කරමු. ඒ කාට හරි අහන්න දෙයක් තියෙනවා නම් අහන්න, ඒ අනුව අපි සාකච්ඡාව ගෙනියමු. පෙරේනම් සරණයි. විශේෂයෙන්ම මේ කායानुපස්සනාවට අදාළ ටිකයි මේ කතා කරන්නේ.
අවසරයි ડોක්ටර් අවික්. මට පුළුවන් ද නිරෝධය ගැන තව චුට්ටක් පැහැදිලි කරගන්න? නිරෝධ ස්වභාවය.
නිරෝධය කියන්නේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ අනුත්පාද නිරෝධය. නොහටගත්තු බව. හටගෙන නැහැ. නූපදිච්ච බව. ඒකයි අදහසක් ගන්න තමයි අර දැන් වතුරට ඉබෙන බල්ලට බල්ලෙක් ඉපදෙනවානේ. අපි ඒකේ ඇත්ත තත්ත්වය දන්නවා. මොකද්ද? වතුරේ බල්ලෙක් කියන එක ඉපදිලාවත් නැති ධර්මතාවයක් කියන එක. හටගෙන නැති අනුත්පාද. එතකොට අපට හම්බ වුණා නම් රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක්. ඔබ නිරෝධ ධර්මයක් කියනකොට මොන වගේ අදහසක්ද? නොහටගත්. මේ මම තව පැත්තකින් කිව්වොත් මේ ඇතිවිලා නැති වුණ දෙයක් නම් නෙවෙයි. ඒක ලෝකෙටයි කතාවක්. හටගෙන නැති වුණා කියන්නේ ඒ සාමාන්‍ය ලෝකයට පේන විදිහ. ඒ හරියට අර වතුරේ බල්ලෙක් හටගෙන නැති වුණා කිව්වා වගේ කතාවක්. ඒක නෙවෙයි නිරෝධය කියන්නේ. ඒ නිරෝධේ ඥානය කියනකොට නූපන් අනුත්පාද. ඒක ඒ පටිච්ච සමුප්පාදයෙන් බැලුවොත් ඉනස්මින් සති ඉදං හෝති, ඉනස්මින් අසති ඉදං නහෝති. ඒ කියන්නේ ඉදං නහෝති. න හෝති. කියන්නේ ඒ ගැන කතා කරන්නම බෑ. සමුදය යෙදිලා නැත්නම් ඔය රූපයක් ගැන කතා කරන්න විදිහක් නැහැ. ඇයි? ඉපදිලා නැහැ. ඇතිවිලා නැතිවීම නෙවෙයි. කියන එක තේරුම් ගන්න. ඒ මූලිකව ඇතිවිලා නැති වෙනවා කියන්නේ ඒ බුදුදහම නෙමෙයි, මේ ලෝකෙට ඇවිත් දෙයක්. නිරෝධයකින් කිව්වොත් ඒ කියන්නේ මේ පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්නවා කියන්නේ මේ අපි හිතමු රූපය කියන එක අවිද්‍යාව ඇතිකල්ලේ රූපය. මෝඩකම නොදන්නකම තියෙනකොට තමයි රූපේ හම්බ වෙන්නේ. නොදන්නකම නිසා, මෝඩකම නිසා, අවිද්‍යාව නිසා. ඒක පැහැදිලිනේ. වතුරේ බල්ලා කියන රූපයක් හම්බ වෙන්නේ මෝඩකම නිසාමනේ, අවිද්‍යාව නිසාමනේ, නොදන්න කම නිසාමනේ. තේතෙන්දි අපිට රූපේ හම්බ වෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ බල්ලෙක් ඉන්නවා කියලා හිතෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපි මේකේ සමුදය දන්නව නම් දන්නවා මෙහෙම හම්බ වුණාට ඔය තාම අවිද්‍යාව නිසා. අපිට මේක ලැබුණට රහතන් වහන්සේට ලැබෙන්න විදිහක් නැහැ. ඇයි? අවිද්‍යාව දුර්කල මනසට උපදින්න විදිහ නැහැ කියන තැනින් දැක්කොත් ඒ නිරෝධය ගැන යම් කිසි අදහසක් ගන්න පුළුවන්. පෙරුවන් සරණයි.
පැහැදිලි ડોක්ටර් අවේ.
ආනාපානසතියේ අස්සසිස්සාමිති සික්ඛති කියන එකයි අස්සසාමිති පජානාති කියන එකයි පොඩ්ඩක් අර අපි එතන කතා කරා අර මේ දිග උස්ම කෙටි උස්ම අස්සසාමිති පජානාති වෙලා ඊට පස්සේ කාය පරිසංවේදී කියනකොට ඒක ෆියුචර් එකෙන් අස්සසාමිති සික්කති කියන තත්ත්වයට මට එතන පැහැදිලි නෑ. එතකොට අර කාය පරිසංවේදී අපි දැන් උස්ම ගැන අපි යම් අවබෝධයකින් ප්‍රසත්තේ අවබෝධය යමකට තිබුණත් ඊට පස්සේ ඒක කයට දාලා බලනවා අනිත් ඒවා. ඒ කියන්නේ ආනත් ආසත් ප්‍රසත්තේට වගේම අනිත් ඒවට දානවා කියලායි මට හිතෙන්නේ. එතන කාය පරිසංවේදී කියනකොට අවබෝධය පරිසංවේදී කියන්නේ අවබෝධය කියන එක නේද කය ගැන. ඒ කියන්නේ මේකේ අර වගේම අස්වස්සසේ වගේම කයිකනත් අවබෝධයෙන් ආයතන ආස්වාස ප්‍රස්වාසය කරන ගමන් මේ කරනවා කියන එකේ අර දෙක එකට කරන බවක් වගේ අදහසක් මට තියෙන්නේ. ඒක පොඩක් පැහැදිලි කරලා දෙන්න ප්‍රවිතරස.
ආස්වාස ප්‍රස්වාස කියනකොට ආස්වාසය කයක් ප්‍රස්වාසය කයක්. එතකොට ඒ කය කියන්නේ දෙයක් නැත්නම් රූපයක්. එතකොට ඒ රූපයක් හම්බ වුණා නම් ඒ රූපය පිරිසිඳ දැකීම පිණිස වැඩපිළිවෙලනේ. කායන් පස්සනා දැන් රූපය හම්බ වීම රූපේ යථාභූත ස්වභාවය නෙවෙයි. දැන් බල්ලට වතුරේ බල්ලෙක්ගේ රූපය හම්බ වීම කියන්නේ රූපේ යථාභූත ස්වභාවය නෙමෙයි. සාමාන්‍ය පෘථග්ජන මට්ටම. එතකොට දැන් මෙතෙන්දී ආස්වාස කය කියන රූපය හෝ ප්‍රාස්වාස කය කියන රූපය හම්බ වෙන එක රූපයේ පිරිසිඳ දැකලා නෙමෙයි. සාමාන්‍ය ලෝකයාගේ රූපය කියලා පනෝන ස්වභාවය. ඒකට අන්නේ රූපය කියන එක දැන් රූපය මේ වෙලාවේ රූපය මොකද්ද? ආස්වාස කය වෙන්න පුළුවන්, ප්‍රාස්වාස කය වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා දැන් උෂ්ණ දිහා බලපු ගමන් එතකොට ඒකට සංවේදී කියන වචනේ යදන්න පුළුවන්. දැන් සංවේදී නැතුව ඉන්නකොට හුස්ම තියනවද නැද්ද දන්නේ නැහැ. කතා කරනකොට අපිට හුස්ම සංවේදී කමන්නේ. හුස්මට සිහිය යොමු කරනකොට තමයි සංවේදී වෙන්නේ. ඒ ලෝකෙට අයිති මට්ටමින් සංවේදී කියන තේරුම ගත්තත් එතන වැටහෙනවනේ නේද? එතකොට ආස්වාස කය කියන එකට සංවේදී වෙන්න ඕනේ. ඒක තියෙනවා කියලා දැනගන්න. එතකොට තමයි ඒක දිගට කොටට ඒකේ විස්තර කරන්න පුළුවන්. දැන් හුස්ම නොදැනෙනකොට ඕක කරන්න පුළුවන්ද? ඒ කියන්නේ හුස්ම තියෙනවා කියලා දැනගන්න වෙනවනේ. එතන ඒ ලෝකෙට අයිති පැත්තෙන් සංවේදී වෙන්න ඕනේ. මොකටද සංවේදී වෙන්නේ? මේ කාය. කාය ප්‍රතිසංවේදී. එතකොට ඒ තුල තමයි අර ඒ සංවේදීතාවයේ මත තමයි අපිට ශබ්ද කාය ප්‍රතිසංවේදී සියලු කය සංවේදී වෙන්න ඕන ප්‍රතිසංවේදී. දැන් හුස්ම එතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් හරි. ඉස්සෙල්ලා කියපු අස්ස සාමීති පජානාති එකයි අස්ස සිස්සාමීති සික්ඛති කියන එකයි. දැන් පජානාති එකේදී තමයි අර දිග කොට රස්සං වා අස්ස සිස්සාමීති. දීගං වා අස්ස සිස්සාමීති. රස්සං වා අස්ස සිස්සාමීති. ඒක පජානාති එක. අස්ස සාමීති පජානාති. මේක මං කියවා ඒක වර්තමාන කාලයටයි ඒක වර්ණ කළා තියෙන්නේ. දැන් අපි සික්කති කියනකොට ඒ අනාගත අදහසක් තියෙනවා ඉක්මෙනවා. අකර යාවදේව ඥානමත්සාය අනාගතේ ඥානයක් කිනිස කියන ඒ අදහසක් තියෙනවා. ඒ කියන්නේ දැනට ඥානය නැහැ. ඇයි මේ හික්මෙන්න ඕන ඥානයක් කිනිස? හැබැයි හික්මෙන්නේ මොකක් තුලද? හුස්ම කය තුල. ඒක හුස්ම ගනිමින් හික්මෙනවා, හුස්ම හෙළමින් හික්මෙනවා. හික්මීම උදව් වෙන්නේ ඒ දැන් ඉමේ ඒක ඥානය පහළ වීමත් එක්ක තමයි ඒක ඇත්තටම හික්මීම වෙන්නේ. දැනට අපිට තියෙන හික්මීම මොකද්ද? හුස්ම දිහා බලා ඉන්නකොට වෙන ඒවට හිත දුවන්නේ නැති හික්මීම ලෝකයාට තියෙන. මේවට හිත දුක දුක තිබිලා දැන් හුස්මට විතරක් හිත පිහිටනවා නේද? දැන් ඒක ලෝකෙට අයිති අර චිත්ත සමාධිය එහෙම නැත්නම් නීවරණ යටපත් වීම. දැන් නීවරණ යටපත් වීම මදිනේ දහමට එනකොට මෙතන තියෙනානේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න, පටිච්චසමුප්පන්න බව දකින්න. දැන් හුස්මට සිහිය තිබුණට චතුරාර්ය සත්‍ය යෙදෙනවද? චතුරාර්ය සත්‍ය කියන්නේ ඥාන හතරක්. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. එහෙම නැත්නම් ඒකේ පටිච්ච සමුප්පන්න බව දකින්නවද? දහම දකින්නවා වෙන්නේ පටිච්ච සමුප්පන්න බව දැක්කොත්. දැන් හුස්මට සිහිය තිබුණා කියන එකේදී හුස්ම ගැන විස්තර ටික කවුරු හරි ඇහුවොත් හොඳට කියන්න පුළුවන්. ඇයි හොඳට සංයයි දීවා ඉන්න. බැයි එතන අර ලෝකෙට අයිති අදහසින් එහාට ලෝකෝත්තර දර්ශනයට යන්න වෙනවා. දැන් අය අස්සසාමීති දීගං අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති එකෙන් එහාට සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්කති හික්මෙනවා. හුස්ම ගනිමින් හික්මෙනවා. සබ්බකාය පටිසංවේදී වෙන්නස්වා. ඉලන්ට පස්සම්බයන් කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්කති. පස්සම්බයක් කියන්නේ සංසිඳෙන වා මනාද කාය සංඛාර. පස්සම්බයන් කාය සංඛාරං ඒ උනාට හික්මන්නේ හුස්ම ගනිමින් අස්ම සිස්සාමීති සික්කති. එහෙම නැත්නම් හුස්ම හෙළමින් පස්ස සිස්සාමීති සික්කති. දැන් ඕක අපි හිතුවොත් පස්සම්බයං කාය සංකාරං කියනකට අන්න හුස්ම දැනෙන්නේ නැහැ. දැන් කියන්න පුළුවන් ද හුස්ම ගනිමින් හික්මෙනවා හරි හෙළමින් හික්මෙනවා හරි? හුස්මට සංවේදී නැත්නම් දැන් හුස්මක් තියෙනවා කියලා දන්නේ නැහැ. නොදැනි ගියාම එතකොට කොහොමද හුස්ම ගනිමින් හික්මෙනවා කියන එකට අර්ථයක් තියෙනවද නැත්නම් හුස්ම හෙළමින් හික්මෙනවා කියන එකට අර්ථයක් තියෙනවද? පැහැදිලි කරන්න බැරි වෙනවා. ඒකයි එතනින් එහාට මේ දැක්මකට එන්න වෙනවා. ඒ රූපය ගැන මම කියපු ටික. මේ චතුරාර්ය සත්‍යට එන්න නම් රූපේ දුකයි කියන එක තේරුම් ගන්න වෙනවා. දුක කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය මොකද්ද? දුක්ඛ නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? එහෙම නැත්නම් මේ ඇති කලි මේ වේ මේ නැත්තා ඔහොම වෙන්න බෑ කියන ධර්මතාවය. මොන ওই දෙක එන්න වෙනවා මේ ආර්ය දර්ශනයේ පැත්තේ. එකයි මේ දහම ඇහිලා දකින කෙනාගේ ආනාපාන සතියයි. එහෙම ඇහිලා නැති කෙනාගේ ආනාපාන සතියයි දෙපැත්තකට යන. ඇහිලා නැති කෙනාගේ සිත සමාධි පැත්තට යනවා. ඒ පැත්තෙන් දිනුවක් වෙනවා. ඒක ලෝකෙට අයිති යන්න පුළුවන් ඉහළම තල තමයි බ්‍රහ්ම තල. ඒ නැත්තන් දක්වා යන්න පුළුවන් 31 තලයේ ඉහළම ප්‍රතිවලට. ආර්ය දර්ශනයේ තියෙන කෙනා ඒ 31 තලයේ පැත්ත නෙමෙයි 31 තලෙන් එතර වෙන. ඒ දර්ශනයටයි එන්නේ. කියන්නේ රූපයෙන් එතර වෙන. රූපේ පිරිසිඳ දකින්නවා කියන්නේ නම් ඉස්සෙල්ලා කිව්වේ අනිශ්චිතෝ ච විහෙරති කියන එකනේ. ඒ කියන්නේ හුස්ම නොදැනී ඉන්න කතාවක් නෙවෙයි මේ කියන්නේ. හුස්ම කියන එක අපිට හම්බ වුණාට, කයක් හම්බ වුණාට, අර වතුරේ බල්ලෙක් හම්බ වුණා වගේ අවිද්‍යාව නිසායි හම්බ වෙන්නේ කියන දර්ශනයකට යන්න පුළුවන්ද? මේ හොඳට හුස්ම ගන්නකොට. ඒක හුස්ම ගන්න එක නවත්තන එකක් නෙවෙයි, නොදැනී යන එකක් නෙවෙයි. හුස්ම ගනිමින්ම හික්මෙන්නවා. අනේ දැන් හුස්ම කියලා කයක්. දැන් හුස්ම කියලා මොකද්ද කියන්නේ? මේ නහයේ හරහා ඉහළට යන වායු කොටස නේද? ඒක එක රූපයක්. හුස්ම කියන රූපයේ ඉහළ යන හුස්ම. ඒක කියනකොට අපිට සමහර විට නාසය කියන රූපෙත් හටගෙන පැනවිලා ඒ නාසයේ හැපිලා ඉහළ යන හුළඟ කියන රූපෙකුත් පැනවිලා හය. දැන් ඔන රූපයක් හම්බ වුණා. රූපය හම්බ වෙනකොට ඉති රූපං ඒකේ දැන් ඉති රූපස්ස සමුදයෝ කියලා දන්න කෙනාට ඉති රූපස්ස අත්ංගමෝ දන්න කෙනායි දන්න දකින කෙනා එයාගේ දැක්මයි ලබන කෙනාගේ දැක්මයි වෙනස්. ඒකට අපි දැන් මේ හුස්මේ සමුදය මොකද්ද කියලා ඇහුවෝ කොහොමද බලන්න? ඒකෙත් අපිට අලුතෙන් ක්‍රම හොයන්න නෙවෙයි, බුදුරජාණන් වහන්සේ පෙන්වන ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් බලන්න. ඒකට ආයතන වශයෙන් බැලුවොත් අපි මේ හුස්ම කය මේ මොහොතේ තියෙනවා කියලා අපිට ලැබෙන්නේ මොන ආයතන වලින්ද? අපට පේනවා මේ කාය ස්පර්ශේ, කාය ආයතන. කාය ආයතනෙන් දෙන්න ඕන. මන ආයතනෙන් ඒ යන විනසන්න ඕන. මොකද්ද ඔය දැනීම? ඒක එක මොහොතක දැනීමක් ගත්තොත් කිසිම දෙයක් කියන්න බෑ. දැනීම් කීපයක් එකතු කළොත් තමයි ආස්වාසද ප්‍රාස්වාසද කියන්න පුළුවන්කමක් එන්නේ. ඒතර මේ දැනීම් ටික එකතු කරන්නේ කාය ආයතනෙන්ද මන ආයතනෙන්ද? කාය ආයතනෙන් දැනීම් දෙනවා විතරයි. දැනීම් කියන එකේ හුස්මක් නැහැ. මනසෙන් නේද කියලා තියන්නේ ඔය ඉහළ යනවා හරි පහළ යනවා හරි කියන අදහස. ඒකත් ඒ ආස්වාසකය ප්‍රාස්වාසකය කියන එක මනස දැනගත්තු දෙයක් මිසක් කයට දැනගන්න බෑ. කයට දැනීම දෙන්න පුළුවන්. දැනීම කියන්නේ ආස්වාසයක් කියලා කියන්නත් බෑ, ප්‍රාස්වාස කියන්නත් බෑ. ආස්වාසකය ප්‍රාස්වාසකය කියන එක හදලා තියෙන්නේ මනස. ඒතර මනස දැනගත්තා කියන්නේ මන ධම්ම මනෝ විඥාන. මන ධම්ම මනෝ විඥාන කියන්නේ මනසට ගෝචර වුණ දෙයක් මිසක් මොහතකටවත් එළියෙන් තියන්න පුළුවන් ස්වභාවයක් නෙවෙයි. පේනවද ඒක අර වතුරේ ඉන්න බල්ලෙක් වගේ කියලා අනිත්‍යත්වයට. හිත දැනගත්තු දෙයක් අපි රූපයක් කරලා, කයක් කරලා බාහිරෙන් පනෝගෙන නහය හැපෙන දෙයක් විදිහට දාලා ඒ වෙදී එන්නේ ආයතන මුලාව මත නේද? අවිද්‍යාව මත නේද? කය හම්බ වෙන්නේ. දැන් සමුදය අවිද්‍යාව කියලා දැක්කොත් අනිත් පැත්තට නුවණක් එනවා. අවිද්‍යාව යෙදුනොත් තමයි ඒක ගැන කතා කරන්න පුළුවන්. මේ ඇති කල්ලි මේ වෙයි. සමුදේ යෙදුම් නැත්තම් උපදින්න පුළුවන්ද? ඒ තෙන්දී අර ඉතර වෙන දර්ශනයක් තේනව නේද? ඔබ දැනගත්තට ඉතර වෙන්නේ නැහැ. ඉතර වෙන දර්ශනයක්. එතන අර සතර ඥානෙ තියෙනා නේද? දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගය. එහෙම නැත්නම් ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. අපිට ඒකත් එක්ක මේක දන්න දකින කෙනාටයි මේ තියෙන්නේ. ඒ පැත්තෙන් බලන්න ටික. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි ડોක්ටර්. දැන් අපිට බල්ලෙක් උපමාවේදී බල්ලෙක් අපිට බල්ල දෙන්නෙක් හම්බ වෙනවනේ අපි බැලුවත් මත අවිද්‍යාවෙන් එළිය සතර මහා ධාතු බල්ලෙකුත් හම්බ වෙනවා. තව බල්ලගේ ඡායාවකුත් හම්බ වෙනවා. ඒ දෙකම අවිද්‍යාවෙන් අපිට හැදුනට අපි දන්නවා බල්ලා ඡායාවට රැවටිලා සතර මහා ධාතු බල්ලෙක් හදාගෙන ඉන්නවා. අපි දන්නවා ඡායාවක් කියලා අපි ඒකට රැවටෙන්නේ නැහැ. අපි දන්නවා මේ බල්ල රැවටුනාට අපිට ඒක විද්‍යාවක් තියෙනවා. සතර මහා ධාතු බල්ලට අපිට නාම ධර්ම හරහා වේදනා සංඥා සංස්කාර විඥාන වලින් විඥානයේ නාම රූපේ පැටියට අපිට බල්ලෙක් හම්බ වෙන එළියේ ඔක්කොලේ අර ඡායාවට ප්‍රවටෙන්නේ නැහැ. නමුත් අපි එළියේ දෙයක් අපිට හටගන්නේ අර වේදනා සංඥා සංස්කාර විඥානයේ නාම රූපේ පැටියට නැත්නම් ඒකේ පිළිඹුවක් පැටියට ඒකේ පිළිඹුවක් පැටියට අපිට හම්බ වෙන එක අපි ඒ පැත්තෙන් බැලුවොත් එහෙම අපිට ඥානයක් පහළක මේ විද්‍යාව දුරු කරන්න පුළුවන්ද අපිට ඒ විදිහට පැත්තෙන් බැලුවොත් එහෙම පෙරවන් සරණයි.
ඔව් පෙරවන් සරණයි. දැන් ඒ උපමාවක් කියනකොට ඒ උපමාවේ අදහස ගන්න ඒ උපමාව කියන්නේ වතුරේ ඒදෙන බල්ලා මේ වතුරේ බල්ලෙක් හදන එක ඒ රූපයක් එයාගේ මත්තමට අපේ මත්තමට එහෙම රූපයක් උපදින්නේ නැහැ කියන අදහස ගන්න ඒ විතරයි ඒ උපමාව. එතනින් එහාට ඒක හැදෙන හැටි හොයන්න ගියොත් අපි ආපහු උපමාවේ අදහස නිවේ ගන්න. ඒ කියන්නේ අපි දැන් ඒක තව විස්තර කරන්න යනවා. බල්ලෙක් නෙමෙයි ඔතන වතුරක් තියෙන්නේ ප්‍රතිබිම්බයක් තියෙන්නේ ඒ තව විස්තර දාන්න යනවා. අපිට ප්‍රතිබිම්බයක් හම්බ වෙනවා කිව්වොත් ආපහු ඒ අදහස නෙමෙයි දැන් එන්නේ. අපි එතන ඒ මුලාවෙන් හදාගත්තු එක ගැන විතරයි මේ උපමාවේ අදහස ගන්න වෙන. එතනින් එහාට ගියොත් ඔක වෙන කතාවක්. ඒ කියන්නේ දැන් ඒ කිව්වා වගේ ගොඩ ඉන්න බල්ලා අපිට හම්බ වෙන්නේ තේරුම් ගන්නවනේ අර බල්ලට වතුරේ බල්ලා හම්බ වෙනවා වගේ කියලා. ඒ ප්‍රමාව අපිට දා ගන්නවා.
ඒක තමයි මදාස්තරේ.
ඔව්. හැබැයි අපි කිව්වොත් අතන වතුරේ තියෙන ප්‍රතිබිම්බයක් විතරයි කියන විස්තර ටික දාන්න ගියොත් අපිත් අර බල්ලගේ නාන දෙකත් එකම ආයෙ ගිහින් ඉවරයි. වතුර හම්බ වුනේ කොහොමද? ප්‍රතිබිම්බේ හම්බ වුනේ කොහොමද? ඒවා තියෙන්නේ මන් තුලද එළියේද? ලෝකයක් හම්බ වෙලාද?
සමන.
සිරන්සන ඒකත් මම කිව්වේ ඒ දෙකම අපිට අවිද්‍යාව වෙන්නේ. ප්‍රතිබිම්බයක් හරි අපිට හැදෙන්නේ වතුරේ. අපි දන්නවා ඒකත් මගේම විඥානේ පිළිඹුවක් වශයෙන් නාම රූපයක් වශයෙන් මට වතුරේ බල්ලෙකුත් වතුරේ ඡායාව ප්‍රතිබිම්බෙකුයි එළියේ බල්ලෙකුයි සතර මහා ධාතු බල්ලෙකුයි දෙකම හම්බ වෙනවා. අපි මේ එළියේ තියෙන දේවල් ගන්නෙත් අර රැවටීම නිසා අර බල්ල වතුර රැවටෙනවා අපේම නාම රූපයක් අපි ඇත්ත කරගෙන අපේ විඥාණයෙන් ඒක එළියට පනවලා අපට පෙන්නනවා මැජික් එකකින් අපිට මෙන්න එළිය දෙයක් තියෙනවා කියන එක. ඒ අපි මේ පැත්තෙන් බලනවා නම් අපිට හිතාගන්න අපිට පුළුවන් නේද යෝනිසෝ මනසිකාරය කරන්න මේක මගේම මේ අවිද්‍යාව නිසා විඥාණය මායාව නිසා අපිට මේ එළිය හැදුවට මේක මේ අර දැනට බලන්න පුළුවන් නේද මේක විඥාන පිළිඹුවක් කියලා පුරවන් කරන්නේ.
ඔය දැන් ඔය ටික වෙන්නේ වතුර තිබුණාත් විතරනේ වෙන තැනක වෙන්නේ නැහෙනේ නේද? අපේ හේතු දැක්කේම නනුව වතුර තිහෙන්නවා වතුරේ ප්‍රතිබිම්බයක් හැදෙන්න ඕන ඒක බල්ලෙත් දකින්න ඕන නේද?
නෑ මං එතන අදහස් කරේ
ඒක තමයි. ඒක තමයි ඒ උපමාවේ අදහස ගන්නවා ඇරෙන්නේ ඊට වඩා ඒකෙම දදා හිතන්න ගියොත් ඒ උපමාවේ අදහස නෙමෙයි එන්නේ. ඒක අපිට දිගින් දිගට යන්න
වෙනවා. ඒක තමයි අදහස් කරේ. ඒක මම ඒකේ එල්ලිලා ඉන්නවත් ඒකේ අර ඒක ගැඹුරට යන්නවත් නෙමෙයි. අත මට උනේ අපේ අවිද්‍යාව. අපේ අවිද්‍යාව මේ මේ වේදනා සංඥා සංකාර විඥාන කියන විඥාන හැද නාම රූපයක් අපි අර වගේ රැවටීමක් නිසා එළියෙන් පනවන දෙයක් අපි මේ අල්ලගන්න එක පැත්තෙන් බැලුවොත් අපිට ඒකෙන් ගොඩ එන්න පුළුවන්ද කියන එක කියන්නේ මම කොමත් දැක්කේ මම හරි මොනවා හරි හැදෙනවානේ මමත් හැදෙනවා එළියේ දේකුත් හැදෙනවානේ එතෙන්දී අර විඥාන නාම රූප කියන පිළිඹුවක් වගේ එක බල්ලට වතුරේ පිළිඹුවක් ඇත්ත කරගත්තා වගේ අපිට මේ එළියේ තියෙන දෙයක් කියලා අපිට මේ පිළිබිඹුව නාම රූපයක් අපි ඇත්ත කරගෙන එළියට නැමෙන එළිපැත නැමෙනවා කියන පැත්තෙන් බලන්න කියන ඒක හරිද කියලා මම අහන්න හැදුවේ. ධර්ම සරණයි ડોක්ටර්.
ඔව් ඒ ඒ කියන අදහස විතරක් ගත්තා නම් ඒක හරි. ඒ කියන්නේ ඕනම රූපයක් අපිට හම්බ වුණා නම් මොඩකමටයි හම්බ වුනේ කියන දැනට යනවා.
එහෙමයි.
ඒ කියන්නේ අර සිද්ධිය අපි විස්තර කරන්න ගියොත් ඒවා විස්තර කරන්නේ තව තව රූප දාලා
එහෙම
ගියොත් ඒක එච්චරයි එතන තේරුම් ගන්න ඕනේ මේ රූපය පිරිසිඳ දකින්න උපමාව විතරයි රූපේ කියන්නේ අවිද්‍යාවම අවිද්‍යාව නැත්නම් රූපයක් ගැන
අපරිමිතා
කරන්න බැහැ කියන ධර්මතාවය නිරෝධය කියලා ඉස්සෙල්ලා හිතුවා අනේ නිරෝධේ ඥානය තේරුම් ගන්න උපමාව විතරයි ඒක. තේරුවන් තරමයි.
තේරුවන් තරමයි.
තේරුවන් සරණයි සර් දැන් සෝය මේ ආස්වාසේ සමුදේ බලන එක ගැන කරපු ඉස්තරෙන් ආස්වාසය කියන එක අපේ අවිද්‍යාවෙන් හදලා ඉගෙන තිබුවා කියන කතන්දරේ හොඳට පැහැදිලි එතනින් මේ අවිද්‍යාව පත්‍ය සංකාර කියලා ස්වභාව පිළිබඳව යම් කිසි අදහසක් කියනවා ඒත් එක්කම උතන රූපය ආස්වාදය විස්තර කරනකොට රූපේ දයාකාරයක් මතුවෙන තව දැනීමක් එනවනේ ඒ දැනීම පිළිබඳ අපි තව කොහොමද මේ ඒක සම්බන්ධව ගැන කතා කරොත් තව පොඩ්ඩක් මම හිතන්නේ වටිනවා කියලා තේරුම් ගන්න.
ඔව්. දැන් ඒක හොඳයි. දැන් අර දැන් ඉස්සෙල්ලා සම්මත විදිහට සම්මත කියන්නේ කලින් කරපු විදිහට ආනාපාන සතියේ කරගෙන යනකොට හුස්ම දිහා බලාගෙන ඉන්නකොට සිම් වෙලා ගිහින් හුස්ම නොදැනී යන තැනක් එනවා.
ඒකකොට
ඔව් මයික් මියුට් කරගන්න. එතකොට මේ ඩිස්ටර්බ් වෙන්නේ. දැන් ඒ අවස්ථා දෙක පොඩ්ඩක් හිතලා බලන්න. හුස්ම හොඳට දැනෙන වෙලාවයි තද සමාධියකට ගිහිල්ලා හුස්ම නොදැනී ඉන්න අවස්ථාවයි. දැන් ওই අවස්ථා දෙකේ වෙනස මොකද්ද? අපි සාමාන්‍ය වෙලාවෙදී හුස්ම තියෙනවා, භාවනා කරලා හුස්ම නැති වෙලා. දැන් බලන්න හුස්ම තියෙන බව දැනගත් පටන් ගන්නකොට සමාධියලා දැන් හුස්ම නැති බව දැනගත්තා. දැන් හුස්ම තියෙන බව දැනගත්තේ කොහොමද හුවොත් නම් කාය ආයතනෙයි මන ආයතනෙයි කියලා කියනවා. දැන් මම අනිත් පැත්තට ඇහුවොත් ඒ අපත සමාධියකදී දැන් හුස්ම තියෙම වෙලා නැතුව දැනෙන්නේ නැහැ කියමුකෝ. දැන් හුස්ම නැති බව දැනගත්තේ මොන ආයතන වලින්ද? මට ආයතන නැතුව ඒක කියන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ඇහුවොත් මොකද කියන්නේ? දැන් හුස්ම නැහැ කියලා දැනගත්තෙත් ඔය ආයතන දෙකෙන්ම නේද? කාය ආයතනයයි මන ආයතනයයි. හුස්ම තියෙන බව දැනගත්තෙත් කාය ආයතනයයි මන ආයතනයයි. හුස්ම නැහැ කියලා දැනගන්නේ දැන් ඒ දැනීම කියන එක දැන් ඔබතුමා අහපු ඒ කාය ඇතනේ දැනීම කියන එක අර හුස්ම තියෙනකොට දැනීම මේක හුස්ම තියෙනකොට දැනීම කියන්නේ අපේ භාෂාවෙන් ඔකේ හරිද? તો දැනීම නිසා හුස්ම තියනවා කියලා අපි පනෝලා නැහැ කිව්වත් හරිනේ. දැනීම මේ වගේ ආකාරයට දැනෙන හින්දා ඔය දැනෙන්නේ හුස්ම කියලා පනෝලා. ඒ නිසා තමයි ඒ ආකාරයට දැනෙන්නේ නැති වෙනකොට අර හුස්ම පනවන්න බැරි වෙලා. ඒ කියන්නේ නොදැනෙන බව දැනගන්න. අර හුස්ම තියෙනකොට දැනුණ ආකාරය දැන් දැනෙන්නේ නැහැ. මේ දෙකම කාය ආයතනේ දැනීමක් නේද එක්තරා විදිහකට. ඒ තේරුම් ගන්න පුළුවන්ද?
ඒකත් මට පොඩ්ඩක් පැහැදිලි වුණේ නැහැ මේ
මෙහෙම බලන්න.
ඔයා දාලා ඔක්කොලේ නැද්ද?
හරි මං ඒක තව පැහැදිලි කරන්න. පැහැදිලි වෙන්නේ නැහැ. දැන් මේ දැනීම කියන එක අපිට හිතෙනවා දැන් හුස්ම තියෙනකොට විතරයි දැනීම තියෙන්නේ කියලා. දැන් ඔතන අපිට වැටහෙන්නේ නැති දේ තමයි හුස්ම නැහැ කියලා කියනකොට දැනීමක් තියෙනවා. ඒ නැති බව දැනගන්න. ඒකත් දැනීමක් නේ. ඒක පැහැදිලිද? හුස්ම තියෙනවා කියුවේ දැනීමක් කරා හුස්ම නැහැ කියලා කරා. එතකොට තේරුම් ගන්න ඕක ආර්ය දර්ශනේ නෙමෙයි. ඒ දෙකම තියෙන්නේ නෑ. ඒ මම විජයනන්ද කියන්නේ මම. හරි. වේ එතකොට හුස්ම තියනවා කියලා දැනගන්නේ කාය ආයතනය උදව් කරගෙන. දැන් හුස්ම නැහැ කියලා දැනගන්නේ කාය ආයතනය උදව් කරගෙන. එතකොට ලෝකෙට අහුවෙලාමයි ඒ හුස්ම තියනවා කිව්වෙත් හුස්ම නැහැ කිව්වෙත්. ඒකයි මම කියන්නේ අර භාවනා කරලා හුස්ම සියුම් වෙලා නොදැනී ගියා කියන එක ලෝකෙන් ඈතර වීමක් නෙමෙයි. තාම ආයතනේ පිළි අරන් කියන එක. කාය ආයතනේ කියන එකයි මන ආයතනේ කියන එකයි ආයතන දෙකම පිළි අරන් ආපු නිගමනයක් විතරයි. ඒ නිසායි හුස්ම සියුම් වීම මේ ආර්ය දර්ශනේ නෙවෙයි කියන්නේ ලෝකෙන් ඈතර වුණා නෙවෙයි. දැනෙන බව දැනගත්තෙත් කාය ආයතනෙයි මන ආයතනෙයි. දැනෙන්නේ නැහැ කියලා දැනගත්තෙත් කාය ආයතනෙයි මන ආයතනෙයි. ආයතන ඉක්මවා යෑමක් උනේ නැහැ. ඊට මේ ආර්ය දර්ශනයේ එනකොට ආයතන ඉක්මවා යනවා. හයි ආයතන හය අයිති මායයට. රස කන නාසය දිව කය මන කියන හයම ලෝකෙට අයිති මායය. අර සම්මිති සූත්‍රවල ඒක පෙන්නනවා. ඇස ඇති කල්ලි ලෝකය, ඇස ඇති කල්ලි දුක ඇති, ඇස ඇති කල්ලි සත්‍ය, ඇස ඇති කල්ලි මාය. ඒ වගේ ආයතන හයකම ඒක පෙන්නනවා. එතකොට අපි මේ යම් දෙයක් ගැන කිව්වේ ආයතන හරහා නම් ඒක ලෝකිතයිති කතාවක්මයි. ලෝකෙන් ඈතර වෙන දර්ශනෙට ඇවිල්ලා නැහැ. මේ ආර්ය දර්ශනයේදී ආයතන ඉක්මවා යන්න වෙනවා. ඇහෙනුත් අපි රැවට්ටුවා, කනිනුත් රැවට්ටුවා, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් තේරගෙන මේ රැවටීමක් ගාව වෙලා තියෙන අවිද්‍යා ප්‍රත්‍ය. ඒකට ආයතන හයෙන් හදපු ලෝකයක් නේ අපි ඔය තරරන් තියෙන්නේ. ආයතන හය කියන්නේ තව විදිහකට විඥාන හයම වෙනවනේ. ඒවට අදාළ විඥාන. එතකොට මෙන්න මේ දැන් ආයතන වෙන් කිරීමම මේක මේ තමයි. ආර්ය දර්ශනයේ ඉන්න පටන් ගත්තා විතරයි ආර්ය දර්ශනේ නෙමෙයි. ආයතන අඳුරගත්තට පස්සේ අපි ඊළඟට බලන්න ඕන කාය ආයතනෙන් කියපු දේ ඇත්තද? මන ආයතනෙන් කියපු දේ ඇත්තද? නැත්නම් අපි ඒ දෙන්න පිළි අරන් ගියපු කතාවක්ද උක? ඒක ආයතන වල ආයතනවලට අහු වෙලා, ඒ කියන්නේ ආයතන කියන දේ නම් කිව්වේ ඒක ලෝකෙටයිති කතාවක්. දැන් ලෝකෝත්තර දර්ශනේ එනකොට ආයතන ඉක්මම ආයන්න ඕන. අනිච්චිතෝච විහෙරති. දැන් ආයතනේ තියෙනකොට කයයි පොට්ටබ්බේයි සිද්ධ ගැනීමමයි කාය ආයතන වෙන්නේ. මනයි ධම්මයි පිළිගැනීමමයි මන ආයතනෙන්නේ.
සමාවෙන්න සර්, මේ ඔතෙන්දි දැන් මට මම මේ ඉන්වස්තුවේ මේ දැන් පස්සම් බයං කාය සංකාරං කියනකොට කාය සංකාර සංසිඳිලා වගේ අදහසක් මට ආවේ. නමුත් ආස්වාස කියන්නේ දැනීම ස්වභාවය තාම ඒක පැත්තකින් තියෙද්දි කාය සංකාර කියන්නේ මනදම මනෝවිඤ්ඤාණ ආරතුන මේ උස්මහදල එළින් තියෙන ස්වභාවය විතරක් නැතුණා වගේ ඒ පිළිබඳ අදහසක් අවබෝධයක් ආවා වගේ අදහසක්. එතකොට දැන් ඒ කියන්නේ ආස්වාස් ප්‍රාස්වාස් අත්විඳිමින්ම කාය සංකාර පටිසංවේදී කියන්නේ දැනුම විතරක් නෙවෙයි. එතකොට අපිට අත්විඳින්න පුළුවන්. ඒ කියන්නේ කාය සංකාරයේ බොරුව කියලා අපිට අවබෝධයක් කියනවා. ඉතින් මේ මුලින්ම කාපිල් මෙන්න ඉන්නේ කනේද මේ කියලා මට දැනගන්න ඕනේ. ඊළඟට ඒක කොහොමද මන ආයතනෙන් තුරව කාය ආයතනය පිරිසින් දකින්නේ කොහොමද කියලා අත්ද දෙන්න මගේ ප්‍රශ්නේ වල මගේ කනේ මට කියන්න දෙන්නේ නැහැ.
දැන් ඒ මට්ටමේදී හිතන්න
පස්සම් බයං කාය සංකාරං කිව්වහම කාය සංකාර සංසිඳන ස්වභාවයක් කියන්නේ එතන.
ඔව්, කාය සංකාර සංසිඳන එක හරි අපිට කියන්නේ මේ හුස්ම සියුම් වෙලා යෑම නෙවෙයි, මේ හුස්ම ලාවෙම මුලාවක් වුණා කියන එක. ඒ කියන්නේ අපි දැනීමකුයි සිතීමකුයි තිබිලා හිතෙන් කියපු දේ එළිය දෙයක් කියලා කයක් කරපු එක මුලාව කියන එක. ඔව්. දැන් මං කියන්නේ එතන අර සාපේක්ෂව මුලාවක් අඩු වුණාට තාම ආර්ය දර්ශනයට ආවේ නැහැ. ඇයි අපි තාම කාය ආයතනෙත් පිළි අරන් මන ආයතනෙත් පිළි අරන් එළියෙන් තියපු එක විතරයි නවත්තලා
තියෙන්නේ?
එතකොට මේක අර ටිකෙන් ටික ගැඹුරින් ගැඹුරට යන්න තියෙනවා නේද? ඒ ටික පැහැදිලි වෙනකොට එතනින් එහා ටික ආයි ගැටලුව මතු වෙනවා. කාය ආයතනෙත් වැඩ කළා මන ආයතනෙත් වැඩ කළා. හැබැයි දැන් මනස කියනවා කාය ආයතනෙන් දුන්නේ දැනීම විතරයි, මනසෙන් කළේ සිතීම විතරයි. එතකොට සිතීමේදී නම් හුස්ම සකස්ුනේ, දැන් ඒක එළිය තියෙන රූපයක් වෙන්න බෑ කියන අදහසට විතරයි ඔය ආවේ. හරි?
එහෙමයි.
ඒ වුණාට තාමයි හිතට හුස්ම සකස් වෙන ධම්ම විදිහට.
ඔව්.
දැන් හරියට ආර්ය දර්ශනයට එනකොට ආයතනත් ඉක්මවා යන්න ඕනේ. දැන් කාය
ඕකෙන් දාවකෝ ගැල්ලෙන්නෝ කුම්බම්මේ දැක ඉන්න ඕන ඔයද?
ඔව් මං කියන්නේ ඕක ප්‍රමාණවත් නෑ, තව එහාට තියෙනවා. තේරුම් ගන්න දේවල් තියෙනවා. ඒක තව තව ඊමසන්න ওই ටික ඔහම කරන ගමන් තව තව එහාට තියෙනවා. මොකද්ද එහාට තියෙන්නේ? තාම අපි ආයතන වලට අහුවෙලා. එතන තාම ලෝකෙට අහුවෙලා. නะ? ඒ කියන්නේ දැන් මේකෙන් ඔය ඇවිල්ලා තියෙන්නේ එළියේ දෙයක් කියපු එක වැරදි, මනසෙන් හදපු දෙයක් තමයි දැනගෙන තියෙන්නේ.
අන්න
එතකොට මනසෙන් හදපු දෙයක් දැනගත්තා කියන්නේ විඥාණයෙන් යමක් දැනගත්තා. ඕක කියන්නේ දැන් භෞතික ස්වභාවය අයින් වෙලා මානසික ස්වභාවයට එනවා. ඒ කියන්නේ භෞතික ලෝකේ නැහැ, මනසෙන් හදන ලෝකේ තියෙනවා. ඒක තමයි විඥානවාදය කියලා එකක් කියන්නේ. මේ ලෝකේ කියන්නේ හිතෙන් හදන දෙයක් කියන එක. එතකොට බාහිර රූප කියලා දෙයක් නැහැ. මේ ඔක්කොම හිතෙන් හදන ඒවා කියන තැනට එනවනේ. ඒක අපි එකකින් අනිත් එකට පැනනා විතරයි. භෞතිකවාදයෙන් විඥානවාදයට පැනනා. හැබැයි ওই විඥානෙත් හිතෙන් හදන රූප ටික තියෙනවා. විඥානය තියෙනවා කියන්නේ ආයි මායාකාරය හැමම ඉන්නවා. එතනත් රූප වේදනා සංඥා සංකාර විඥාන.
ඒක
තමයි මේ කොහොමද බලන්න. ඔය ඒක තව ටිකක් ආයතන ඊළඟට පිරිසිදු දකින්න තියෙනවා. ඒක තමයි මම කිව්වේ. දැන් ඔය දැන් ආයතනේ ගත්තොත් ඒ දැනීමක් දෙන හැකියාව තියෙන හින්දා නේද හුස්ම තියනවා හෝ නැහැ කියලා හරි කියන්න පුළුවන්. ඒ කාය ආයතනේ දෙන දැනීම ගැන කල්පනා කරලා නේද හිතෙන් හදන හුස්ම
ඈ
තියෙනවා හරි නැහැ හරි කියන. එතකොට හිතට ඒ කරුණ කියන්න දැන් අපි ඒ මට්ටමින් කාය ආයතනෙයි මන ආයතනෙයි සම්බන්ධ කරලා නේද ආයතන දෙකක් ගැට ගහලා. ආයතන දෙකක් ගැට ගන්නකොට ওই මනසෙන් මේක හදනකොට එතන ආයතන දෙකක් නෙමෙයි ආයතන හයම ගැට ගැසීමක් තියෙනවා අපිට නොපෙනුනා. දැන් ඔක තව පැත්තකින් හිතන්න පුළුවන්. මේ ආයතන දෙකක සම්බන්ධතාවයක් තියෙනවද? දැන් අපි හිත කියන ටික ටිකක් තේරුම් ගන්න අමාරු වෙනවා. දැන් ඇහැයි කනයි ගන්නකො එහෙන් දකින එකයි කනෙන් අහන එකයි කියනකොට සම්බන්ධතාවයක් තියෙනවා
නෑනේ. ඇත්තරම නෑ. ඕ එක අපිට මේ ලෝකෙ පුරුද්දේ තමයි සම්බන්ධතාව ඇති වෙලා තින්නේ. ඇත්තරම බලුවොත් විමුක්තල් බලුවොත්
නෑ. ඔව්
ලෝකේ භාවිතා කරන පුරුද්දෙන් තමයි ඔක එකට එන්නේ. දකින්නේ අල්ලන්න පුළුවන් කියලා අපිට තාම
හිතනවනේ. ඔව් ඒ තියෙන දේ දකින්න දේ අල්ලන්න පුළුවන් කියලා හිතන්නේ ඇහැයි කාය ආයතනේ සම්බන්ධ කරන්නේ. ඒක කරන්න බැරි වැඩක්. මොකද ඒවයි ගෝචර රූප බැලුවොත් ඒවා වෙනස්. ඇහැට ගෝචර දේ කවදාවත් කනට ගෝචර නැහැ, නාසයට ගෝචර නැහැ, දිවට ගෝචර නැහැ, කායට ගෝචර නැහැ. පුළුවන් කියලා හිතුවොත් මුලාවම. පැහැදිලි නේද? ඔතන පැහැදිලි
ඉන්නින් අපිට තේරෙන මිටක
මේකේ පැහැදිලි දාහන්නේ අපි දන්න එකේ අඩුවක් තියනවා නේද කියන එක පැහැදිලි නම් ඇති. ඇත්ත දැකලා නෙවෙයි. නේද? අපි දැනගත්ත එකේ වැරද්දක් තියනවා නේද කියන එක දැනගත්තොත් එයා. එතනින් එහාට දැන් හොයන්න දෙයක් තියෙනවා. ඒකයි දහම ඇහෙනකොට අපි දන්නේ නැහැ කියන තැනට එන්න ඕන. අපි දන්න දේ තාම ලෝකයි දෙයක් ඔය දන්නේ. බුදුහාමුදුරුවෝ තමයි දන්නේ. අන්න එතකොට අන්න බුද්ධ දේශනාව ඇහෙනවා කියන එකයි ඒක. එයාට යෝනිසෝ මනසිකාරය කරන්න පුළුවන්. මේක දන්නවා කියලා හිතන ගමන් අපිට යෝනිසෝ මනසිකාරයක් අවශ්‍ය
නැහැ.
ඔව් වෙන අයට ගැටලු වගේ කනෙක්ෂන් එකත් එච්චර හොඳ නැහැ වගේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ප්‍රවි. මේ ආයතන ගැන සම්බන්ධ කම ගැන අපි කතා කරනකොට සාමාන්‍යයෙන් තේරෙනවා ආස්වාද ප්‍රාස්වාස හිත කය කියන තුනේ දැන් ආස්වාද ප්‍රාස්වාස නොසන්සුන් වුණොත් හිත නොසන්සුන් වෙන බව තේරෙනවා. හිත නොසන්සුන් වුණොත් කයයි නොසන්සුන් වෙන බව තේරෙනවා. ඒකකොට එතන අපි කොහොමද කණ්ඩෝනේ තේරුවන් සරණයි.
නොසන්සුන් බව තේරෙනවා. දැන් ආස්වාසය හොඳට දැනෙනකොට හිත නොසන්සුන්. ඒ කියන්නේ හුස්මේ වේගය වැඩි වෙනකොට හිත නොසන්සුන් නේද? මේ තව විදියට කිව්වොත් ඔය අපිට එන්නන රාග ද්වේෂ වැඩි වෙනකොට හුස්මත් වැඩි වෙනවා. තරහ යනකොට හුස්ම වැඩි වෙනවා නේද? එතකොට ඒකට සම්බන්ධතාවයක් දාන්න පුළුවන්. හැබැයි ඒක මේ ලෝකෙ මට්ටමේ තේරුම් ගැනීම මිසක් ලෝකෝත්තර දර්ශනය නෙවෙයි. බුදුදහම තියෙන්නේ රාග දේශ නැති කරන කතාවකට නෙවෙයි. සක්කාය දිට්ඨිය තේරුම් ගන්න. ප්‍රමං කිව්වේ දේවතාවෙක් කැවිලා බුදුරජාණන් වහන්සේට කියනවා කියලා මේ සත්‍ය උත්සාහ කරන ඕන හිත ගිනිගත් කෙනා ගිනි නිවන ලෙස රාග දේශ දුරු කරන්න කියලා. ඒතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දේවතාවා එහෙම නෙවෙයි. ඒ විදිහේ උත්සාහයක් ගන්න ඕන රාග දේශ දුරු කරන්න නෙවෙයි සක්කාය දිට්ඨිය දුරු කරන්න. එතකොට අපි ප්‍රයෝගන සංසුන් වෙනවද මොකද්ද කියන කතාව හිත සංසුන්ද නසංසුන්ද කියන්නේ හිත කියන ලෝකෙට අහු වෙලා නේද දෙයක් බාර අරන්නේ ඊළඟට හුස්ම එක්ක සම්බන්ධ කරන්නේ හුස්ම කියන රූපේ බාර අරන්නේ නේද පිළි අරන්නේ නේද ඒ රූපයෙන් එතර වෙන වැඩපිළිවෙල මේ කායනුපස්සනාව දැන් අපි හුස්ම කියන රූපේ බාරගත්තේ හුස්ම රූපණයක් කියන එක දන්නේ නැතුව. කිංච බික්කවේ රූපං වදේත රූපේ කියලා ව්‍යවහාර කරලා බාර අරන් තියෙන්නේ මොකකටද? රූපණයකට කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන. අපි අර රූප හදලා ඒ වයින් තව තීරයකක් හදන්න යනවා. ඒකයි මම ඉස්සෙල්ලත් අර බල්ලගේ උපමා විසි පරිස්සම් වෙන්න කියන්නේ. එක එක රූප දාලා මේක කතා කරන්න ගියොත් ඒ අදහස ඉන්නේ නැහැ. දැන් අපි මේ අදහස ගන්න ඕන රූපේ පිරිසිඳ දකින්න විතරයි. රූපයක් හම්බ වෙන්නේ අවිද්‍යාව මත. රූපණයක් බව නොදන්නකම්. يعني බල්ලාට වතුරේ බල්ලෙක් හම්බ වුණේ රූපණයක් බව නොදන්නකමට. ඒ රූපණ ස්වභාවයයි. රූපය කියලා බාර අරන් තියෙන රූපතීතිකෝ තස්මා රූපන්ති උච්චති. රූපේ බාර අරගෙන කරන විමර්ශනය එක පූර්ව ප්‍රතිපදාවක් නැත්නම් ලෝකෙට අයිති කියලා විතරයි කියන්න තියෙන්නේ. ඕක ආර්ය දර්ශනේ නෙමෙයි. අතන බලන්නේ චතුරාර්ය සත්‍යය තියෙනවද? පටිච්ච සමුප්පන්න බව තියෙනවද? රූපෙන් එතර වීම තියෙනවද? ඒ රූප දෙකක් අතර අර කෝරිලේෂන් කියන්නේ සම්බන්ධතාවයක් විතරයි ඔය කතා කරලා තියෙන්නේ. ඒක ලෝකෙට අයිති. රූපෙන් එතර වීමක් නෙවෙයි. පැහැදිලි ඇති වෙනසනේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર අය.
සර් තෙරුවන් සරණයි. අර කලින් පැහැදිලි කරපු කාරණේ හා සම්බන්ධයෙන් සර් අපිට බාහිර රූපයෙන් මිදෙන්න භෞතිකවාදයෙන් විඥානවාදයට කියලා සර් කතා කරපු තැන අපිට බාහිර රූපයෙන් මිදෙන්න අනිවාර්යෙන් හිතේ සකස් කරපු රූපය කියන තැනට ඇවිල්ලා එතන මඤ්ඤණාව ඔස්සේ තමා අපිට බාහිර රූපයේ හරු මට්ටමින් දෙයක් තියෙනවා ඇහැ තියෙනවා කියලා එතෙන්ට මිදෙන්න නම් අතන මඤ්ඤණාව ඕන. නමුත් අපිට මුලින්ම රළු මට්ටමේ ආයතන ටික නොපිහිටින මට්ටමට එන්න අතන මඤ්ඤණාව ඕන. නමුත් අපිට ඔය මන ආයතනය කියන එකත් අනුපාදයක් අපි උත්පාදනය කරනනේ. අපි ඒකත් පණවගත්ත දෙයක් කියන, ඒ කියන්නේ ඒක අධ්‍යපලා නෙමෙයි කියන, ඒ කියන්නේ නූපන් අර ආයතන පහ විදිහටම මනස කියන එකත් හිතරුවක්. අපිම පණවගත්ත දෙයක් මේකත් අනුපාදයක් උත්පාදනය කර ගත්තානේ කියන තැනට නුවණක් තියාගෙන, නමුත් අපි කළ යුතු තේ තව දුරටත් රළු මට්ටමේ ආයතන 6 ඔස්සේ එන අරමුණු ඔස්සේ ඇහැ නූපදින ඇහැට ගෝචර දෙයක් නූපදින කන නූපදින ඒට ගෝචර දෙයක් නූපදින මට්ටමට එන කායානුපස්සනාව නේද සර්? අපි තව දුරටත් වැඩිය යුත්තේ කායානුපස්සනාවක් වඩන් නැතුව අපිට කෙලින්ම මන ආයතන ඔස්සේ අල්ලලා විදර්ශනාවක් කරනවා කියන එක ප්‍රායෝගික නෑ නේද කියන වගේ අදහසක් ආවා. පින් සිද්ධ වෙනවා සර්. තව තුරටත් චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සර්.
ඔව්, දැන් ඒ කායානුපස්සනාව කියන එකටත් අපි වර්ග කරගන්නවා. මේ කයක් අහුවෙන මට්ටමක එකක් ගැන බලන එක කායනුපස්සනාව කියලා. මේක පොදුවේ ගන්න ඕන රූපය පිරිසිඳ දකින එක. එතකොට ඒක අර විදිහට බලනකොට අර භෞතික මට්ටමින් නිදෙනවා කියන තැනට විතරයි යන්නේ, රූපයෙන් එතර වෙනවා කියන එකට යන්නේ නැහැ කියන එක තේරුම් ගන්න ඕන. ඒ හින්දා දැන් ඒකම කරන එක හරිද කියන ප්‍රශ්නේ නෙවෙයි එන්න ඕන. මේ බලන ක්‍රමී මොකද්ද අඩුවක් තියනවා කියන එක. හ්ම්. මේ මම හැමතිස්සෙම මම මේ කියන්නේ මට මේ භාවනාව කියා දෙන්න කිව්වට උකට මං කැමති නෑ. මොකද ඔක කරන්න බැරි වැඩක්. මේ ධහම තේරුම් ගන්නකොට කරන්න ඕන දේ වැටහෙනවා මිසක් අපි අහගෙන කරන්න ගියොත් ආයේ ලෝකෙම තැනක හිර වෙනවා. මොකද අපි අදහසනේ දාන්නේ මේ කියන දෙයට. මෙතන තේරුම් ගන්න ඕන ආයතන හැම අපිව මුලා කරන. ඒක සාපේක්ෂ මුලාවක් නෙමෙයි. ආයතන පහේ මුලාව ඉස්සෙල්ලා පෙරලා මනසේ මුලාවේ ඊළඟට අතරින්න කියලා එහෙම වැඩපිළිවෙලකට වඩා මේ ආයතන හයම මුලාව. ආයතන හයෙන්ම මුලා කරනවා මනසත් ඇතුළුව. මොකද දැන් අපි ওই රූපෙන් මිදුණා කියලා හිතුවට දැන් ඔයගොල්ලෝ සීනයක් දකිනකොට කීනේ බව දන්නේ නැත්තම් රූපෙට අහු වෙලාද නැද්ද?
අනිවාර්යෙන් අහු වෙලා.
අහු වෙලා. ඒ රූපෙන් එතර වෙලා නැහැ. එතකොට මේ මනස මට්ටමේ හැදුවත් රූපම තමයි ඒක. ඒක අපිට මේ එළියේ තියෙන ඒවාද ඉතේ තියෙන ඒවාද කියලා ඒ කම්පයා කිරීමකින් ඔකෙන් මෙදෙන්න බෑ. එනිසා තමයි මේක මේ උප්පණේකටයි රූපය කියලා තියෙනවා. ඔතේ එළිය තිබුණද හිතේ තිබුණද කියන එක නෙමෙයි. උප්පණ. දැන් අපි රූපණේට අර්ථය දා ගන්න ඔය හිතේ තියෙන එක මේ එළිය තිබ්බ එක එළිය තිබ්බ එක රූපේ හිතේ තිබුණ එක රූපණේ කියලා. එහෙම දෙයක් නෙවෙයි ය. හිතේ රූපයක් හැදුනේ රූපේ. දැන් අපි අර හිතේ හදපු රූපේ රූපණය කරලා එළිය තියෙන රූපේ ඇත්ත රූපේ කරලා ඒ දෙකේ මේ කම්පයා කිරීමක් නේ. එහෙම දෙයක්වත් නෙවෙයි. මානසිකව හරි රූපයක් හැදුවා නම් ඒකත් රූපණේ. රූපයක් බව නොදන්නකම.
ඔව් සර්, එහෙම පැහැදිලි කරද්දි තමයි ඇත්තටම අර එකම විදිහේ මුලාවකනේ ඉන්නේ සර්. මේ වචන ටික කිව්වයින් තව ලොකු දෙයක් ඉන්න මේ මැත්තේ මේ මුලාව අරහා සමානමයිනේ. සෑහෙන තර දුරක් තියනවා කියලා සර්ට අනන්ත ප්‍රමාණ වාරයක් තියෙන සිද්ධ වෙනවා සර්. ඒ වචන ටික හරි වටිනවා සර්.
හොඳයි. ඊටවන් සරන්. අපි සක්කාය දිට්ඨිය අඳුරගත්තන වැරදි කියන එකයි මේ දෙන්න. තේරයි සක්කාය දිට්ඨිය තියෙන්නේ කියලා. අපි හිතේ රූපේ සක්කාය දිට්ඨිය නෑ කියලා. දැන් මං කියන්නේ ඒක එළිය හැදුනත් හිතේ හැදුනත් සක්කාය දිට්ඨිය එහෙමමයි කෙනා ඉන්නවා.
තිරුවන් සරණයි. එතෙන්දී දැන් ඒ රූපණයක් ලැබෙන්න හරි කෙනෙක් ඉන්නවනේ. ඒ කෙනා නැති කරගන්න නේද අපිට පැදියේ මූලකම තියෙන්නේ.
ඔව් කොහමද අඳුරගන්නේ?
ඒක තමයි මම කියන්නේ. ඒක නැති කරගන්න සත් අපි සත්පුද්ගල භාවයක් නැති බවක් හඳුනා ගන්න ඕන නේද? ඒ කියන්නේ මේ ධර්මයේ සේරම මේ ස්වභාවයෙන් ක්‍රියා වෙන දෙයක් මේ අපි මම කියලා බාර ගන්න කෙනෙක් මේ වෙලා තියෙන්නේ. මේ මට වෙච්ච දෙයක් කියලා බාර ගන්න එක වෙලා තියෙන්නේ.
මම කියලා බාරක් ගත්තා කියලා දැනගන්නේ කොහොමද? අපිට ඒක පේන්නේ නැහැ.
ඒක පේනවා ඉතින් ගැලවෙන්න සමය බැරි.
නෑ නෑ නෑ. මං කියන්නේ පේන්නේ නෑ. ඒ කියන්නේ දැන් බුදුදහම, ඒ කියන්නේ බුදු කෙනෙක් පෙන්නන එක අහුනොත් විතරයි ඔක අහුවෙන්නේ. ඒ කියන්නේ දැන් රූපය කියන එක යම් කිසි විදිහකට දැන් අපි ආපු තැන මොකද්ද? එළිය රූපේ හිතේ රූපේ කියන එකනේ. ওই දෙකේම රූපය. රූපය කියනකොට ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නේද? ඒ රූපනේ රූපේ කියන එක රූපේ තේරුම් ගන්න දීපේන්නේ කොම කුමකටද මේ රූපේ කියලා විවහාර කරලා තියෙන රූපනේ. එතකොට මොකටද මේක තේරුම් ගන්න? අන්න හරියට. රූපය කියන එක මඤ්ඤණාව. රූපේ කියන එක මඤ්ඤණාව අවිද්‍යාව තියෙනකම් විතරයි ඔක තියෙන්නේ. නොදන්නකම තියෙනකම් විතරයි රූපේ ගැන කතා කරන්නේ. නැති කල්ලි මේවි. ඉමස්මින් අසති ඉදන්නා හෝති. අපිට අවිද්‍යාව තිබුණා අවිද්‍යාව නැති මානසික රූපයක් ගැන කතා කරන්න පුළුවන්ද? අනේ නිරෝධේ ඥානේ එනවා නේද? කියන්නේ අපි තාම නිරෝධ කරලා නැති වුණාට ඥානය තුල අවබෝධයක් තියෙනවා. දැන් අවිද්‍යාව මතයි හිතේ හැරි රූපේ කතා කරන්න. එළිය රූපේ කොහොමද අවිද්‍යාව මත කියලා දන්නා නේද? ඒ අජත්ත වේවා බහිද්ද වේවා රූපයක් එකලස් ආකාරය නะ රූපත් ඛණ්ඩේ කියන්නේ අවිද්‍යාව සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයි. ඔක දකින්නකොට මතක වෙන්නේ අවිද්‍යාව මත නම් අවිද්‍යාව යතු නැත්නම් ඒක කතා කරන්න මේ රූපේ නිරෝධ ධර්මයක් කියන ඥානය එනවනේ. නිරෝධ කරලා නැති වුණාට නිරෝධ ධර්මයන් නිමවඩකම මත උපත්ති නැති. ඉමස්මින් සති ඉදන් හොති ඉමස්මින් අසති ඉදන් නහොති. ඔන්න ඔය ධර්මතාවේ දැක්ම තුල සක්කාය දිට්ඨියට පිහිටන්න බැරි වෙනවා. රූපේ නිසා සක්කාය දිට්ඨියක් තිබුණා නම් රූපය පිරිසිඳ දකිනකොට රූපෙන් එතර වීමයි කියන්නේ. එතකොට සක්කාය දිට්ඨියක් ගැන කතා කරන්නවත් බෑ. ඒකයි මේ Nirodhe ඥානය මත අනුපාදයේ මතමයි මේක පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ ඥාන හතර ඒ අනුපාද හතගෙන නැති ස්වභාවයක් නේ අපි එළියේ හටගත්තා හරි හිතේ හටගත්තා හරි කියලා තියෙන්නෙම අවිද්‍යාව මත. අපිට ඒවා එහෙම කතා කරන්න පුළුවන් අපේ අවිද්‍යාව මත. ඒ හරියට අර බල්ලා වතුරේ බල්ලා ගැන කතා කරනවා වගේ තමයි. එයාගේ මොඩකම තියෙනකන් ඒ ගැන ඕනතරම් දේවල් විස්තර කරත හැකියි. අවබෝධයෙන්කොට ඒක අදාළ නැහැ, හටගෙනම නැහැ, ඉපදිලාම නැහැ. දැන් කොහොමද කතා කරන්නේ? හිතේ රූපේද කියලා කතා කරන්න බැරි වෙනවා. අදාළ නැහැ. රූපනේ රූපතීටි. රූපයක් හම්බ වෙන්න බෑ. රූපයක් හම්බ වුණා නම් දුකම. ආ ඒ කියන්නේ මේක දැන් රූපයක් සම්භවීමම දුකයි කියලා ඒක අවබෝධයක් කියන එකක්. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කියන්නේ හිතනවා කියනකොට අපහුව ටිකක් ලෝකෙට අහු වෙලා ඒ වුණාට මේක තේරුම් ගන්නකම් එහෙම හිත හිතා හරි බලන්න එපා. දැන් ඥාන දර්ශනයට අහු වෙන මට්ටමේදී ඒක කරන දෙයක් නෙමෙයි. රූපයම දුකයි. ඇයි දුක? අනුස්පාද අනුත්පාද බව අත්දකින්න. ඔය කියන්නේ මේ ඇති කලින් මේ වෙනත්තාව වෙන්න බැහැ කියලා දාපට ඒක පිට සම්පතව දකින්නවත් තමයි. දෙමෙන් පුළුවන් තරම් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. මොකද අපි නඳන දෙයක්මයි මෙතන තියෙන්නේ කියන එක. අපි කරන දෙයක අපි හරිය කතායි මේ කරන දෙයක මන්තරණයක හරියද වැරදිද බලන්න. නැත්නම් අහගන්න. එතකොට ඒ කියන්නේ මං කරන විදර්ශනාව හරියද? ඔකනේ තියෙන ලොකුම ප්‍රශ්නේ. ඔය ප්‍රශ්නේ තියෙනකන් විදර්ශනාව වැරදි. ඒ මම ගැන නේ අහන්නේ ප්‍රශ්න.
කියන්නේ
බලන්න අහන්න එපා කියන්නේ. ඒ වෙනකන් ඉතින් අපිට ප්‍රශ්න කරන්න වෙනවා. අවදාහරි ඔය ප්‍රශ්නේ නැති වෙයි. ඒ නැති වුණා කියන්නේ මග්ගේ ඥානේ ආවා. මග්ගේ ඥානේ ආවා කියන්නේ නිරෝධේ ඥානේ ආවා. නිරෝධේ ඥානේ ආවා කියන්නේ සමුදේ ඥානේ තියෙනවා, දුක්ඛේ ඥානේ තියෙනවා. එදාට සම්මාදිට්ඨිය ආවා කියලා හිතන්න පුළුවන් ඈ. එතකන් ඉතින් දහම තව තව විමසන එකම තමයි කරන්න ඕන. ගාමරෝ අපිට තේරෙන්නේ නැහැ.
ඔව්. ඒ වන්සත්. ඇත්තටම දැන් ඒ ප්‍රශ්නේ අහපු එක හින්දා ලොකු මුල බාහිර රූපේ නැහැ හිතේ හදපු රූපයක් කියලා රැවටිලා හිටපු මුලාව මට පේන්නේ නැහැ. වෙන කෙනෙක් පෙන්නලා දුන්නහම ඇත්තටම මෙතන මුලාවක් නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. නැත්තම් දන්නමයි කියලා කරන දෙයම කරගෙන මේ ප්‍රශ්නේ අහන්න නැතුව හිටියානම් මේ ජන සම්පත්තිය තවත් දැම්ම වෙනවා. මෙතනදිස බාහිර රූප කියලා පැනෙව්වත්, මනසේ හැදෙන රූප කියලා පැනෙව්වත් සක්කාය දිට්ඨියෙන් එතර වෙලා නැහැ. මේ දෙපැත්තත් ඇත්තටම බෙදාගත්ත දෙයක්. හැබැයි මේක නැතිකරන්න යාමක් ගැලවෙන්න යාමක් කට වඩා අර බාහිර රූපේ ඇහි ඇත්ත දැකලා එතනින් එතර වුණා වගේ දැන් මනසේ හොල්මන් කරන රූප රූපයෙත් ඇත්ත දැකීම තුල එතන ඇත්ත දැකීමට වෙහෙසීම තුල මේක අනුත්පාද බව ප්‍රත්‍යක්ෂ වෙයි කියන වගේ අදහසක් තමයි ආවේ. මගේ මට තිබ්බ මුලාව පෙන්නලා දුන්නා සර්ට අප්‍රමාණ වාරයක් පිංසිට වෙනවා.
හොඳයි හොඳයි. පෙරවන් සර් නයි.
ડોક્ટર ඔය ඔතන මේ අපතව අර මම බලන විදිහ තමයි ඔය දෙපැත්තට රූපක් හදන්නේ නැතුව රූපණ ස්වභාවය. ඒ රූපණ ස්වභාවය 36 අඩේටම මේ අපි බැලිය යුතුයි කියන එකක් වගේ තමයි. ඒ කියන්නේ දැන් අපි ඔතන අපි මේ මනුස්ස තලයේ විතරක් නෙවෙයි අපි ඔය රූපණ ස්වභාවය, ඒ කියන්නේ දැන් එළිය රූපයයි ඇතුලේ රූපණ ස්වභාවයයි විතරක් නෙවෙයි ඔය මේ රූපණය කියන එක අපි ඔය ඒ කියන්නේ කාම ලෝකෙට, රූප ලෝකෙට, අරූප ලෝකෙට, අසංඤිත හැමතැනටම බලන්න ඕන කියන එකක් ඔය ගැන සත්‍යමයි මට තියෙන ડોක්ටර්යි ඒක චුට්ටක් පැහැදිලි කරලා දෙන්න කියලා සර්.
ඔව් ඔය අපි දැන් බලන ආකාරයේ අපිට තියෙන ලෝකේ ඉඳන්නේ අපි ඒක සකස් වුණ හැටි හොයාගෙන යන්නේ. දැන් අපිට පේන්නේ මේ සකස් වීම නිසයි ලෝකේ හම්බ වුනේ කියලා. දැන් 31 තලේ කාම ලෝකේ ඉඳන් කාම ලෝකේ හැදුණ හැටි බලනවා. දැන් රුප්පණේ නිසා කාම ලෝකේ හම්බ වුණා මිසක් කාම ලෝකේ නිසා රුප්පණේ නෙවෙයි. එතන වතුරේ ඉන්න බල්ලා නිසා රුප්පණයක් නෙවෙයි, රුප්පණේ නිසායි බල්ලෙක් ගැන කතා කරන්න පුළුවන් උනේ රුප්පණේ නොදන්න බවට. එතකොට 31 තලේම රුප්පණේ ප්‍රතිඵලයක් මිසක් රුප්පණේ බව නොදන්න නිසා 31 තලය බෙදාගෙන එහෙම නැත්නම් මේ 11 ආකාරය බෙදාගෙන රූපේ. එතකොට 11 ආකාරයේ බෙදුවේ රූපය පිළිගැනීමමයි බෙදීම කියන්නේ. රූපණේ බව දැකලා නැහැ. එතකොට රූපණය කියන මට්ටමේදීම 11 ආකාරයෙන් ඈතර වෙනවා 31 තලෙන්න එතර වෙන, ඒ කියන්නේ ලෝකෙන් එතර වෙන දර්ශනය මේ මතු කරගන්නවා. ඒක රූපයට වගේ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පහටම එකම කතාව තියෙන්නේ. ඒ පහ තියෙන නිසා විද්‍යාව නේ, අවිද්‍යාව මත ඒ පහ ගැන කතා කරන්න පුළුවන් වෙලා. මේ ඇතිකල්ලි මේ වෙයි. වැඩේ දෙන්නේ ඉතින් අපිට අවිද්‍යාව හම්බ වෙන්නේ නැහැ, අපිට හම්බ වෙන්නේ රූපෙනේ නැත්තම් වේදනාවනේ. ඒක තේරුම් ගන්න ඕන මේ අවිද්‍යාව යෙදිලා. අවිද්‍යාවමයි. අවිද්‍යාව නිසා දෙයක් හම්බ වෙනවා මිස දෙයක් නිසා අපිට අවිද්‍යාව හම්බ වෙන්නේ දැන් නේද? ඒක ලෝකෙට ඇවිත්. මේ අවිද්‍යාව නේ, අවිද්‍යාවමයි මේ. ජාතිපා. මේ ඇතිකල්ලි මේ අවිද්‍යාව යෙදු නැත්නම් මොකද්ද? එකක් ගැනවත් කතා කරන්නවත් පුළුවන්ද? පටිච්ච සමුප්පාදයක් ගැන කතා කරන්න පුළුවන්ද අවිද්‍යාව යෙදු නැත්නම්? ලෝකයක් ගැන කතා කරන්න පුළුවන්ද? මම ගැන කතා කරන්න පුළුවන්ද? අදාළද? දැන් මම නැති කළාද? මම පිහිටන හැකියාව නැති වුණාද? මම ගැන කතා කරන්න පුළුවන් හැකියාව. ඔන්න ඔය දර්ශනේ දැන් මම නැති කරන කතාවක් නෙවෙයි. මම ඉපැද්දී අවිද්‍යාව මතයි කියලා දකින්න එක. එතකොට ඉන්න මම නැති කරන එක නෙවෙයි මේ වෙන්නේ. අර ඉස්සෙල්ලා කේ සක්කාය දිට්ඨිය අඳුරගන්න එකයි මේකේ අමාරු. සක්කාය දිට්ඨිය නැති කරනවට වඩා. ඒකයි මේ දැන් බුදු කෙනෙක් පෙන්නන එකෙන්ම දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ රූපේ නිසා, වේදනාව නිසා, සංඥාව නිසා, සංකාරය විඥාණය. ඒක නිසා හටගන්නා නෙමෙයි, ඒක කියන්නේම සක්කාය දිට්ඨිය. දැන් ගොඩක් අයට රූපය තියෙනවා මම නැති කරන්නනේ හදන්නේ. ඒක කවදාවත් වෙන දෙයක් නෙවෙයි. වේදනාව තියලා මම නැති කරන එක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රූපේ වේදනා සංඥා සංකාර විඥාන කියන්නේම මම. එතකොට ඒ ටික නැති කරන්න ගියාට නැති කරන්න බෑ. ඇයි? අවිද්‍යාව මතනේ ගැන කතා කරලා තියෙන්නේ. නැති කරන්න ගියොත් නැති දේ හම්බ වෙනවා. එතකොට මේ අපි බලන විදිහ දැන් අපි ගලපගත්තු විදිහන්නේ අපි බලන්න දැන් ආ රූපේ තියෙන ඕකෙන් මිදෙන්න ඕන. එහෙම මිදෙන්නේ නැහැ. රූපය කියන්නේ අවිද්‍යාව. රූපය හම්බ උනේ අවිද්‍යාව නිසා නේද? ඒක අනිත් පැත්ත නෙමෙයි. කියන්නේ විද්‍යාව මතයි රූපය ගැන කතා කරන්න පුළුවන්. දැන් තේරෙනවා අර වතුරේ බල්ලා ගැන කතා කරන්න පුළුවන් මෝඩකම මත මිසක්. බල්ලා නිසා මෝඩකම කතාවක් නෙවෙයි. බල්ලා ඉතුරු කරලා මෝඩකම දුරු කරනවා කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා මේ ස්කන්ධ පහ ඉතුරු කරලා ලෝකෙන් එතර වෙනවා කියන කතාවක් වෙන්නේ නැහැ. ඒ පහම නිරෝධ ධර්ම කියන ඔය නිරෝධේ ඥානේ හරි වැදගත් අනුත්පාද බව. කාර මුලින් ඇහුවේ නිරෝධේ කියන්නේ මොකද්ද කියන එක ඒක තේරුම් යන්නේ ඉතින් ඒක ඥානයක් කියන්නේ. දැන් අපිට නිරෝධේ විස්තර කරන්න ගියොත් විස්තර කරන්න බෑ. අපි කියන්නේ මේක නැති බව නිරෝධේ කියලා කියනවා මිසක් නේ යමක් නැති බව නිරෝධි කියලා කියන්න පුළුවන් මේසා යමක් කියන එකේ ආධාරයක් නැතුව නිරෝධි කියන එක කියන්න පුළුවන්ද මොකද්ද කියලා. ඒ කතාව තමයි දැන් රූපය කියන එක විස්තර කරන්න වෙලා තියෙන්නේ අපිට රූපයකින්මයි. ඊට දැන් බුදුහාමුදුරෝ කියන ওই රූපය කියලා විවහාර කරන නිරුප්පණයකට හැබැයි රූපණේ කියන එක විස්තර කරන්න බෑ. මොකද අපි රූපවලින් මේක තේරුම් ගන්න හදන්නේ. එහෙනම් අර කේන රූපති මොනවයින්ද රූපණේ වෙන්නේ කියන එකේ මොනවයින්ද රූපණේ වෙන්නේ කියන එකෙත් තියෙන රූපමයි. පිපාසෙන් කුසගින්නෙන් මැසිමතුරුවන්ගෙන් සීතුස්නේන් සර්පස්පර්ශෙන් ඒවත් ලෝකෙට ආයිති. හැබැයි එතන ඒ වයින්වත් ශරීරයෙන්වත් රුප්පණේ විස්තර කරන්න බෑ. රුප්පණේ බව නොදන්න බවටමයි ওই ටික තියෙන්නේ. මේ මේකේ ඒ නිරෝධ බව තේරුම් ගන්නකොට දැන් අර අපි ওই විදර්ශනය කරනවා කියන්නේ අපි ප්‍රශ්න ටිකක් අපෙන්ම අහනවනේ. ওই ප්‍රශ්න ටිකක් වැරදි. ඒවත් අදාළ නැහැ. ඔකේ තැනක් එනවා. ඉතින් මේකෙන් කියන්නේ දැන් ප්‍රශ්න අහන්න එපා කියන එක නම් නෙවෙයි මේ. එතෙන්ට එන්නේ නැහැ විමසී නැත්තම්. ඒකට බණ අහන්න සාකච්ඡා කරන්න කියන එකමයි බුදුහාමුදුරුවෝ මේ මංගල කරුණ විදිහට දෙන්නන්නේ. පුළුවන් තරම් විමසන්න සාකච්ඡා කරන්න ප්‍රශ්න කරන්න. මේ දහමත් එක්කම. පෙරවන් සරණයි.
තව එක දෙයක් ප්‍රොයි අතනර සබ්බකාය කියනකොට දැන් අර මම ඉස්සර වෙලා ගත්තේ සබ්බකායයි කාය පටිසංවේදී කියනකොටයි. මේ ආස්වාස ප්‍රස්වාස කය විතරක් නෙවෙයි මුළු කයම, ඒ කියන්නේ අනිත් දැන් මට දැනෙන, ඒ කියන්නේ මගේ වාටල ඉන්න ස්පර්ශය, ඒ ටික ඔක්කොම, ඒ කියන්නේ මගේ මුළු කයෙම මේ තියෙන මුලාව තමයි මම දකින්න ගත්තේ. එතන ආස්වාස ප්‍රස්වාසයේ විතරක් මේ කියන එක වගේ තමයි මට අදහස ආවේ. එතන සබ්බකාය කියනකොට ආස්වාස මුළු ආස්වාස ප්‍රස්වාසයේ ඒ කියන්නේ දැන් කටිය ගන්නෝනේ මේ ආස්වාස ප්‍රස්වාසයෙන් මුළු ඉඳන් අකට හෝ එහෙම නැත්නම් ආස්වාසයේ එහෙම කතාවක් එහෙම නෙවෙයි නේද? ඒ කියන්නේ තමන්ගේ මේ අපි මේ පණවගෙන තියෙන මුළු කයෙම ඒ මේ ගස්තකේ වැරද්ද තමන් දකින්න ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා කියන එක ඔගේ නේද අදහස?
මුළු කය කියන්නේ මොකද්ද? ශරීරයට නේද?
මම සිතනවා ගත්තේ එහෙමයි ડોක්ටර්. ඔව්.
එතකොට දැන් ඔකේ දැන් මෙහෙම දෙයක් කියනවානේ දැන් එක කයක් තේරුම් ගත්තොත් සියල්ලම මෙහෙම එක කයක් කියනකොට ඒ තමන් කය කියලා ගන්න ඕන එකක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඔය කමඨහන් එකකින් එකකට වෙනස් වෙන්නේ. ආනාපාන පබ්බේ කියන්නේ කය වෙන්නේ ආස්වාස කය ප්‍රාස්වාස කය. ඒක ආනාපාන සති සූත්‍රයේ හොඳටම තියෙනවා. කායඤ්ඤ තරාහං කියලා. එක්තරා කයක් මේ ආස්වාස කය ප්‍රාස්වාස කය. එක්තරා කයක්. ඒකත් ඇති දහම අවබෝධ කරන්න. හැබැයි ඒකයෙන්ම අවබෝධ කරන්න ඕන කියලා එකක් නැහැ. වෙන කයකින් දැන් ශරීර කය ගත්තත් ඒකෙන් අවබෝධ කරන්නත් පුළුවන්. බාහිර කයක් ගත්තත් ඒකෙනුත් පුළුවන් වෙන්න පුළුවන්. දැන් කය කියන්නේ මොකද්ද කියන එකේ තර්කය අපිට ඉන්නේ මොකද? රූපය පිරිසිඳ දැක්කේ නැති හින්දා රූපණේ කියන එක දැන් නැහැ. අපි දැන් රූප ටික අල්ලගෙන ආ මේ රූපෙටද ඔය කය කිව්වේ මේ රූපෙටද කය කිව්වේ කියලා අන්න දැන් බල්ලෝ ටික සම්පයා කරනවා. අර වතුරේ ඉන්න බල්ලා ගැනද බලන්න ඕන මේ වතුරේ ඉන්න බල්ලා ගැනද බලන්න ඕන වගේ ආන ප්‍රශ්නයක් වගේ නේද? එතන මේකේ දැන් එක කයක් තේරුම් ගන්නකොට ඒ ප්‍රඥාවේ එන්න ඕන මොකද්ද? මේ කය නිරෝධ ධර්මයක් නම් හැම කයම නිරෝධ ධර්මයි. සබ්බන්තං නිරෝධ ධම්ම. ඒක කෙනෙකුට එක රූපකින් තේරුම් ගන්න පුළුවන්, කෙනෙකුට රූප ගොඩාක් බැලලා තේරුම් ගන්න පුළුවන්. අවබෝධය කියන්නේ මොකද්ද? ওই රූපය කියලා ව්‍යවහාර කළේ මොකකටද? රූපණයකට. රූපපතීටි. එතකොට අපේ ශරීර කය කිව්වත්, සුෂ්ම කය කිව්වත්, ඒ වෙලියේ තියෙන ලෝකේ තියෙන බහිද්ද කයවල් උනත්, පණ තියෙන ඒවා උනත්, පණ නැති උනත්, ඈ ඉරහඳ තාරකා දක්වා තීරම රූපණි. අපිට රූප උනාට බුදුහාමුදුරුවෝ කියන්නේ රූපණයක්. එතකොට සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක තේරුම් ගත්තොත් මොකක්ද කියන්නේ? මේ සියලු දේවල් ටික නිරෝධ ධර්ම. නිරෝධ ධර්ම කියන්නේ ඉපදිලා නැහැ. මෝඩකම මත හම්බ වෙලා අවිද්‍යාව මත. හිමස්මින් සති ඉදන් හොති, හිමස්මින් අසති ඉදන් නහෝති කියන ධර්මතාවය. එතකොට සබ්බන්තං නිරෝධ ධම්මං කියලා තේරුම් ගත්තොත් සෝවාන් වෙනවා. එතකොට තමයි අර කොණ්ඩඤ්ඤ මහඳුරෝ මොකක්ද අවබෝධ කළේ කියන එක ගැන අදහසක්වත් ගන්න පුළුවන්. යං චින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියනකොටම අපි අපේ අදහස දාගෙන ඉවරනේ. සබ්බන්තං නිරෝධ ධම්මං කියන්න කලින් යං චින්ච සමුදයේකේ රූප ටික හදාගෙන ඉවරයි, වේදනා ටික හදාගෙන ඉවරයි. එතකොට මේ අදහස කිට්ටුවකටවත් එන්නේ නැහැ. තර නිරෝධ ධම්මං කියන එක අනුත්පාද බව තේරුම් ගැනීම තුළ මේ සියල්ල නිරෝධ ධම්ම. රූප වේදනා සංඥා සංකාර විඥාන ධර්ම නිරෝධ ධම්ම. අපේ අදහස දැම්මොත් ඇති වෙලා නැති වෙන ධර්ම. ඒක නෙමෙයි. අනුත්පාද. මෝඩකම මත හම්බ වුණේ දෙයක්. එතෙන්ට යනකොට ඔය ප්‍රශ්නේ නිකන් අදාළ නැහැ වගේ දැනෙනවද? පෙරවන් සරණයි.
ඔබවම් පින්දුම් පින්දු මේ මම එතන මම එතන බලන්න ගත්තේ ડોક્ટર රවි අර දෙබෙත්නේ කාය අනුනේ බලන්න කියලා තින් කාය අනුපස්සනාවනේ දැන් මම රූපේ අරගත්තොත් ඒ කියන්නේ රූපණේ අරගත්තොත් කෙලින්ම 11 ආකාරي ඔක්කොම එක් වෙන නිසා මේ කාය විතරක් අරගෙන තමයි කරන්න ගත්තේ දැන් මම රූපය ඇත්තටම දකින්න ගියා නම් ඔක්කොම ඉක්ම වෙන ගතියක් වගේ ආපු නිසා ඒක දෙකට පැත්තකට තියලා මේ කාය විතරක් ඒ කියන්නේ ඔය කායවල ටිකරන් තමයි කරන්න ගත්තේ මොකද මේ තියෙන ප්‍රශ්නේම අපිට වැඩිම ප්‍රශ්නේ කාය නිසා ඔබතුමායි කියපු ටික හරියට එතකොට ඊට පස්සේ අර දැන් අපි රූපේම එකලොස් ආකාරය දකින්න ගියා එතකොට වේදනා සංඥා ටික අපිට අර රූපය බලනකොට ඒ 11 ඒ 11ට ඇතුල් වෙන එකත් චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්.
එහෙමයි දැන් මම අර ඉස්සෙල්ලා මතක් කළානේ දැන් 11ට රූපේ දාන එක නෙමෙයි රූපේ දිනකන් 11ක් කතා කරන්න පුළුවන්. 11 ගියාතිතුනාන් කාලේ අතීතනාගත වර්තමාන තියෙන කාලෙක මේවා වෙන එක නෙමෙයි දෙයක් යමක් නිසා කාලේ නැගෙන්න යමක් නිසා දුර ළඟ කතා කරන්න පුළුවන් නාජ්‍යත් බහිද්ද කතා කරන්න ඕන නේද දැන් අපි ඒවයි මේ දෙන්න අර 11ට මේ ටික දාන්න හදනවා වේදනාව 11ට කොහොමද කියන්නේ ඒක වර්ධ කරනවට වඩා මේ ඊදේ පිටිපිට දකින්න ඉස්සරයි. රූපේ පිටින්ද දකින්න, වේදනාව පිටින්ද දකින්න. වේදනාවට අපිට තියෙන්නේ ඒ සුඛේ දුකේ, ඒ අදුක්කම දුකේ බුදුන්. සම්බුදු කියන්නේ ඔක නෙමෙයි වේදනාව කියන්නේ. වේදනාති. නින්ද, නින්දන, නින්දන ගතිය කියන්නේ වේදනාව. කුමක්ද හින්දින කෙවහන් නම් ඔය සුඛේ දුකේ අදුක්කම සුඛේ විස්තර කරන්න පුළුවන් ඒව නෙමෙයි මේ වේදනාව කියන්නේ. ඒ රූපේ කතා කරලා වගේ නේද? වේදනාවෙත් ඒ වගේම ධර්මතාවය අවබෝධ කරගන්න. සුඛ දුක අදුක්කම සුඛ හම්බ වුනේ මේ වේදනාව කියන ස්වභාවය නොදන්න කම තමයි ලෝකයාට හම්බ වෙන්නේ ඒක. තොර දෙයක් හම්බ වෙනකොට මුලා වෙනවා. ඒ දෙයක් හම්බුනගම අර 11 ආකාරයේ තියෙන ආකාරයට අහු වෙලා අවකාශයට අහු වෙලා මං කැමති දා කැමතිද කියන එකට අහු වෙලා ඒක කොහොම එංගලමට ලගත්තුද? ඒවන් සරණයි.
පෙරවන් සරණයි පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මේ සර දැන් Nirodha මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය කිව්වහම ඒකට ඒතන වාය කියන එක මේ Nirodha අදහසමද සර ඒකල අර කායනුපස්සනාවෙත් තියෙනවනි සමුදේ වාය ධම්මානුපස්සී ඒතර ඒ වාය කියන්නේ Nirodha අදහසමද සර?
ඔව් ඒ අදහස ඉන්නේ අන්න ඒ රූපය කියන්නේ රූපණයක් කියලා තේරුම් ගන්නකොට නැත්තම් අපි බලන්නේ රූපයේ හට ගැනීම උදය නැතිවීම වය කියලා. ඒක බලන්න පුළුවන් අර බල්ලකනම් බලන්න පුළුවන් වතුර ඉන්න බල්ලගේ ශරීරේ නේද? ඒ රූපේ බාර ගන්නකම් ඒ රූපේ ඉපදුණා ඒ රූපේ විනාශ වෙලා ගියා ඔය බලන්න පුළුවන්. දැන් ආර්ය දර්ශනීයට එනකොට ඒ කතාවම බොරුවක් නේ අදාළ නැහැ. දැන් රූපණය තුල සමුදය නිරෝධය තේරුම් ගන්න පුළුවන්. ඒක ඉතින් මොකද්ද කියලා අහනවට වඩා තේරුම් ගන්න ඕන දෙයක් අ ඒ සමුදේ වයි
ලෝකයේ තුල අර අරම කිව්වොත් ලෝකයේ තුල
අන්න ඒ වපුරේ ඉන්න බල්ලා තුල බැලුවා මේසත් තමන් තුලින් ලෝකයේ බැලුවා නෙමෙයි හරි බුදුහාමුදුරුවෝ කියන්නේ තමන් තුලින් බලන්න කියලා නේදලා ඒ සමුදේ වයි තියෙන්නේ ඒක
එතකොට එතන වය කියන්නේ Nirodha එහෙම බලනකොට වය කියන්නේ Nirodha අදහස අනුපාද අදහස තමයි නේද
අනුපාද දැන් ඕක මේ විදිහට ගත්තොත් දැන් මේක එක මන්තයක් විතරයි නේ හට ගන්න හැටි හට නොගන්න හැටි කිව්වොත් වතුරේ බල්ලා හට ගන්න හැටි හට නොගන්න හැටි බලනවා මිසක් ඒ බල්ලන් ඇති උන හැටි නැති උන හැටි කිව්වොත් බල්ලා ගැනනේ බලන්නේ දැන් බල්ලා ගැන නෙමෙයි
තමන් තුලින් පැත්තට තමන්ගේ පැත්තට අරන් බලනකොට
තමන්ගේ පැත්තට එනකොට ඒකයි අදහස
එනවා.
ඒ වයි කියන්නේ තමන් තුල කතන්දරයක් නිසා ඒ තමන් තුල ඒ බල්ලට අදාළ කතාවක් නෙවෙයි. ඒ රූපෙට අදාළ කතාවක් නෙවෙයි තව විදිහට කිව්වොත්. අපි රූපෙට අදාළ කරලානේ අපේ භාවනාව හදාගෙන තියෙන්නේ. ඒකයි මම කියේ රූපේ ඉඳන් මේ ඇත්ත දකින්න නෙමෙයි. රූපය හම්බ වුණේ නොදන්න කමකට කියන එකයි තේරුම් ගන්න තියෙන්නේ.
ඒ තුන් ඉඳලා ඵලයේ පැත්ත. හොඳයි සර් ඒක පැහැදිලි වුණා. මේ වචන දෙකේ මේකක් තමයි මට තිබුණේ. හොඳයි සර් තේරුම් ගන්නයි කොහොමද?
පෙරවම් පරම.
පොඩි පොඩි පැහැදිලි කර ගැනීමක් ගන්න මේ සිතයි විඥානයයි මනසයි ඔන්න ඔය වචන ටික පොඩ්ඩක් පැහැදිලි කර ගන්න පැහැදිලි කර දෙන්න පුළුවන් නම් මේ දුක උදවක් සම්මුමි කරන වැඩේ සිතයි මනසයි විඤ්ඤාණයයි ඕ ඇසිරීමේ ස්වභාවය කොහොම කොහොමද වෙනස් වෙන්නේ කියලා ගැත්තන්දලි
එක හරියට අර වතුරේ බල්ලෝ ගොඩක් ඉන්නා උන් වෙනස් වෙන්නේ කොහොමද හුවෝ කෙටිම උත්තරේ ඒක තමයි දෙන්න තියන්නේ ඒ වෙනස්කම් ටික ඔක්කොම ලෝකෙටයි ටික කතා ටික. ඇයි භාෂාවක් ඉගෙන ගන්නවා විතරයි. භාෂාව ඉගෙන ගන්නවා කියන්නේ දහම නෙවෙයි. දැන් ඔක අහගෙන ඊළඟට මතක තියා ගන්නවා. ඊළඟට ඔක කටපාඩම් වෙනවා. ඊළඟට ඒක දානවා. එතකොට දැන් මෙතන දැන් රූපය කියනකට රූපණේ කියලා එකක් පාඩම් කරගෙන ඒක දානවා. ඊට පස්සේ රූපය කියන්නේත් නෑ රූපණේමයි එන්නේ. එහෙම කිව්වට අදහම ගත්තා නෙවි. ඊට හිත කිව්වද මනස කිව්වද විඥාන කිව්වද ඒ වචනේ නිකේ ඔක තියෙන්නේ. අදහස තේරුම් ගන්න. ඔක ගැන කතා කරන්න පුළුවන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක තේරුම් ගත්තා නම් ඒවට වචන ඉතින් කියන්න පුළුවන් බැරුව නෙමෙයි ඒවා පොත්වල තියෙන ඕන කෙනෙක් කතා කරනවානේ දැන් එතනින් එහාට යන දැක්මක් ඇති කරගන්න කියන එකයි මේ කියන්නේ. අර තමන් දන්න ටිකෙන් ඕන නම් හිතාගන්න දැන් විඥානය ගැන කතා කරන්න පුළුවන් ආයතනයක් එක්ක විකරණය එකයි විඤ්ඤාණේ හය ආකාර කියන්නේ චක්කු විඤ්ඤාණේ, සෝත විඤ්ඤාණේ, ගාන විඤ්ඤාණේ, ජීව විඤ්ඤාණේ, කාය විඤ්ඤාණේ, මන විඤ්ඤාණේ. ඒක විඤ්ඤාණේ කියන එක ගැන අදහසක් තියි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා විඤ්ඤාණේ කියන්නේ මායාකාරය කියලා. ඒ වගේ ඒ දැන් එහෙම ඒ එහෙම ඉන්නේ අපිට අර ලෝකේ තයිටි භාෂාවකින් කියන එකේ අදහස විතරයි. ඒවා ඉක්මවා යන දැක්මකට එන්න ඕන. දැන් විඥානේ තේරුම් ගන්නවා කියන්නේ විඥානේ පිළිහිටන්න බැරි වෙන. පිටර වෙනවා. අපේ ලෝකේ තේරුම් ගන්නවා කියන්නේ යථාභූත ස්වභාවය දකිනවා කියන්නේ ලෝකෙන් එතර වෙනවා. ඊට පස්සේ ලෝකේ ගැන ප්‍රශ්න නැහැ. අදාළ නැහැ. හරියට අර වතුරේ බල්ලා ගැන ප්‍රශ්න ටික නැති වෙනවා වතුරේ බල්ලා කියන එක තේරුම් ගත්ත දවසේ. ඒ තේරුම් ගැනීම ඒ කෙටිකලොත් මේ ඇතිගල්ලි මේ වේ. අවිද්‍යාව තියෙනකන් ලෝක ගැන කතා කරන්න පුළුවන්. ඉමස්මින් පසෙ ඉදන් නෝ. ඉමස්මින් අසති ඉදන් නහෝති කියන ධර්මතාවය. ඒ වගේ තැනකට යන්නයි මේ දහම හොයන්නේ. අපිට වෙලා තියෙන්නේ හොයන්න හොයන්න තව ගොඩ ගැහෙනවා මිසක් මේ ඉතර වීමක් නෙවෙයි වෙන්නේ.
බොම්බින්
දැනගන්න තව ටිකක් එකතු වෙනවා. ඒ පැත්තට නෙමෙයි ගාම දැනගන්න දැනගන්න ආපහු රෙන්න ඕන. දන්න ටික අයින් වෙන්න ඕන. ඉතර වෙන්න ඕන. ලම් ප්‍රශ්නෙට උත්තරේ දෙනවට වඩා උත්තරේ හොයන හැටි කියලා දෙනවා. ඒවන් සරණයි.
එමයි තිරෝසරයි.
අපි ප්‍රශ්න නැත්තම් අවසන් කරමු ගමන.
ડોક્ટર આવી તો એક થોડી પ્રશ્ન હતીના મહિતા ઇન વિધિય ઓડ હરિદ කියලා බලන්න මේ දැන් චක්කායතනේ කියනකොට ඒක රූප ධර්මයක් ඒක මම කියලා ගන්න විදියක් නැහැ සෝතායතනේ කියනකොට ඒක රූප ධර්මයක් මම කියලා ගන්න බෑ ගානායතනේ කියනකොටත් ඒක රූප ධර්මයක් ජීවායතනේ කියනකොටත් එතනත් රූප ධර්මයක් කායායතනේ කියනකොට එතනත් රූප ධර්මයක් එතකොට මනායතනේ කියනකොට ඒක නාම ධර්මයක් එතකොට මේ ටික ඔක්කොගම තියෙන්නේ නාම රූප විතරයි මෙතන මම කියලා ගන්න දෙයක් ගන්න බෑ ඒක නිසා මෙතන මේ නාම රූප එතකොට විඥාන පත්‍ය නාම රූපං කිව්වහම එතකොට නාම රූප පත්‍ය විඥානං කිත් විඥාන පත්‍ය නාම රූපං කියලා තියෙනකොට එතකොට නාම රූප පත්‍ය ආපව නාම රූපං වගේ එතන තේරෙන්නේ මොකද මෙතන තියෙන ආපව නාම රූපම හිඳ නාම රූපච්ච සලායතන කියනවා වගේම අපිට කියන්න පුළුවන් වගේ තියෙනවා නාම රූපච්ච නාම රූපං කියලා තේරෙවට ඒක පොඩි අදහසක් දෙනවා සිරන් තමයි
ඔව් දැන් නාම රූප කියලා අදහස් කරපු දෙයම හොය හොයා යන්න. දැන් සලායතන කිව්වත් ඉතින් නාම රූප ගොඩක් තමයි කියලා තේරෙනවා නේ.
ඔයම්
ඔයම්
නාම රූප කිව්වත් නාම රූප ගොඩ අපි නාම රූප කියලා තියෙන්නේ මොනවටද? ඒකයි මේ කියන්නේ මේක තේරුම් ගන්නකොට ඒක ඉක්මවා යනවා ඒක ගැන කතා කරන්න බැරි වෙන පැත්තක් එනවා දැන් විඥාණය තියෙන කන්නේ නාම රූප දැන් විඥාණයෙන්තරෝ නාම රූප ගැන කතා කරන්න බෑ ඒකයි විඥාන පත්‍ය නාම රූපම් කියන්නේ මේ නාම රූප කියලා දෙයක් ගැන දැනගෙන තියෙනවා ඒකට අපි දීපු තේරුමකුත් තියෙනවා ඒක වෙනම කතා ඈ එතකොට මොකක් හම්බ වුණත් මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඒ කියන්නේ විඥානය කියලා වෙනම දෙයක් වෙන් කරන්න බෑ නාම රූපෙන් තොරව. පුළුවන්ද විඥානය කියන්නේ මොකද්ද? අපි නිකන් කිව්වොත්
විඥානය කියන්නේ කර්මණු දැනගැනීමේ හැකියාව වගේ ආයතනයක් තුලින්
ආයතනයක් තුලින් දැන ගැනීම ආයතන නැතුව දැන ගැනීම කියන එක විස්තර කරන්න පුළුවන්.
අමාරු යමනන් නාම රූප විදියට තමයි දකින්න තියෙන්නේ.
ඔව් ඒක තමයි මම කියන්නේ නාම රූප නැතුව විඥානේ කියලා කියන්න පුළුවන්. දැනගත්තු යම් ස්වභාවයක් තුල දැන ගැනීම ගැන කතා කරන්න පුළුවන්.
එහෙම කරන්නේ නම් බෑ.
ඔව් ඒ කියන්නේ දැන් මම අර දෙන උපමාව තමයි දැන් විඥානේ කැඩපතනා නාම රූපේ පිළිබිඹු. කන්දක් කියලා කතා කරන්න පුළුවන් ප්‍රතිබිම්බ ඇති වෙන තාක් විතරනේ. අපිට බිත්තියකට කණ්ණාඩිය කියන්න බෑ. බිත්තිය පොලිෂ් කළොත් කණ්ණාඩිය ප්‍රතිබිම්බ හැදෙන විදිහට එදාට කණ්ණාඩියක් උපදිනවා. නේද? කණ්ණාඩිය ප්‍රතිබිම්බ හින්දා අපිට හිතෙන්නේ ප්‍රතිබිම්බ හැදෙන්නේ කණ්ණාඩිය හින්දා කියලානේ. ඒකත් හරි. ප්‍රතිබිම්බෙන්තර කණ්ණාඩිය ගැන කතා කරන්න නැද්ද? කණ්ණාඩියෙන්තර ප්‍රතිබිම්බ ගැන කතා කරන්න නැද්ද? ඒ දෙක එකට යෙදෙන.
පැහැදිලි නුක්තයි තේරුම් ගන්න.
තේරුම් ගන්නයි.
හොඳයි එහෙනම් අද දින මේ සවස් කාලයේ අප වෙනින් ඔබගේ වටිනා කාලය කියාගෙන කිරුණු මේ අගනා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ ලැබුණ අවස්ථාව අප හැම දිනාගින් මහා වාසනාවක් ලෙස සලකනවා. මේ ධර්ම දාන කුසලයෙන් දැනිතෝ පින් ඔබතුමාගේ ගුරුතුමන් දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඔබතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් නිගත්වායි පුණ්‍යානුමෝදනා කරමි. මේ සාකච්ඡාව අවසන් කරන මෙන් නැවත නවත ඔබට යොමු වෙනවා. තෙරුවන් සරණයි.
හොඳයි අපි මේ අවස්ථාව මේක විතරන්නේ ධර්ම සාකච්ඡාව බොහෝ පැවැත්වෙන්නේ මේ ශ්‍රවණට සිසිලස ආරම්භ කරලා පවත්වාගෙන යන මේ දලුවත්ත මහත්මයා නිසා ඉතින් එතුමටත් මේ ක්‍රියාත්මක කරන්න සහභාගී වෙන උදව් කරන ඒ කමල් මහත්මයා වගේ හැම දෙනාටම අපි සියලු දෙනාම රැස් කරගත්තු කුසල් අනුමෝදන් වෙන්න, නිදුක් නිරෝගී භාවය ලැබෙන්න, ඉක්මන් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ සහභාගී වුණ අද සහභාගී වෙන හැමෝම ප්‍රශ්න අහපු අය, අහගෙන හිටිය අය, යම් ආකාරයකින් හරි ඉදිරියේ යන අය සේරම වෙන්න පුළුවන්. ඒ සෑමටම අපි රැස් කරගත්තු කුසල් අනුමෝදන් වෙලා මේ බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වන දහම අවබෝධ කරගෙන මේ සසරෙන් ගැලවෙන මේ මාර්ගයට වැටෙන්න මේ කුසල් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි හැමදෙනාට.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.